මහා සංඝරත්නය අවසරයි. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේඝිය සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන මේ කරුණම බොහෝ දෙනෙක් අහලා ඇති. ධම්මපදයේත් මේ කතා වස්තුව එනවා නේද? මොකක්ද ගාථාව මතකද? ධම්මපදයේ මේ කතා වස්තුව එන ගාථාව මුල්ම හරියේ එන්නේ. එනවා ඇති නේද? පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන් නිවාරයන් කියන ගාතාවේ ඉත මේ කතා වස්තුව මුල් කරගෙනම තමයි භාග්‍යතුන් වහන්සේ ගාතාව දේශනා කළේ. එක් කලෙක භාග්‍යතුන් වහන්සේ චාලිකා කියන ප්‍රදේශයේ චාලිකා පර්වතය කියන ඒ පර්වතය කරපු විහාරයක වැඩවාසය කරනවා. ඒ කාලේ මේඝිය ස්වාමීන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායක ස්වාමීන් වහන්සේ. මේ කාලෙදී එක දවසක් මේඝිය ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසක වැඩ හිටියා. එහෙම ඉඳලා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම ජන්තු කියන ගමට පින්නපාතයේ පිනිස වැඩම කරන්න කැමතියි. ඉතින් භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා, ඉතින් ඒකට සුදුසු කාලය නම් ඒක ඔබ වහන්සේ දැනගන්න කියලා ඉතින් අවසර දෙනවා. මේ කොටසේ තියෙන ව්‍යාකරණ කරුණු කීපයකුත් අපි අහන්නම් නේද? මේ කොටසේ අර්ථය කොහොමද කියන්නේ? කවුද උත්තර දෙන්නේ? කවුද? කැමැති? කැමැත්තෙන් කියමු නේද? හැමෝම කැමති යති. කවුරුත් විශේෂයෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා කියන්නේ අපි හිතනවා. ඉතින් හැමෝම කැමැත්තෙන් ඇති නේද? ඔව්. ତොර කොහමද කිය අපි අර්ථ කියන්නේ? විභක්තිය මොකක්ද මේ? සප්තමී අර්ථයේ තතිය. එහෙම නේද? ඒ විදිහේම තැනක් තමයි මෙතනත් මේ තියෙන්නේ. තේන කොහොපන සමයේන කියන්නේ තස්මින් සමයේ කියන අර්ථයේ තතිය පදය. පැහැදිලි යති. මේක මොකක්ද විභක්තිය? මේ වචනය කවුද? අනෝපමායස්මා. මොකද මොකක් කොහොමද අර්ථය කියන්නේ? පිඬු පිනිස. පිණ්ඩාය කියන්නේ පිඬු පිනිස. පිනිස කියන අර්ථයයි නේද? එතකොට යුද්ධාය නික්කමති. යුද පිනිස නික්මෙයි. ඒ වගේ. හරි, මේ ටිකේ අපි අට කතාව බලලම ඉමු නේද? පළවෙනි ඡේදෙ මේ කොටත් අපි කියලා ඉමුකෝ නේද? හරි. ඊට මෙතන චාලිකායන් කියලා කියන්නේ එනම් නගරයේ කියන එකයි තේරුම. එතකොට මේ නගරයේ දොරටු ස්ථානය හැර හාත්පසම හෙලවෙන මඩ තිබුණලු. ඒ නිසා බලන අයට පෙවුනේ මේක නගරය හෙලවෙනවා වගේ කියලා කියලා තියෙනවා. ඒ නිසා තමයි චාලිකා කියලා නම තිබ්බේ කියලා කියනවා. ඒතර චාලිකේ පබ්බතේ කියලා කියන්නේ නගරය ආසන්නයේ එක පර්වතයක් තිබුණා. ඒ පර්වතය සම්පූර්ණ සුදු පාටයිලු. කාලපක්ක උපෝසතී කියලා කියන්නේ කවදටද? කාලපක්ක උපෝසතී කියන්නේ ඔව් අමාවක පොය දවසට ඒ පර්වතයේ දිහා බලන අයට ඒ පර්වතයත් හෙලවෙනවා වගේ ලුපේන්නේ. ඒ නිසා ඒ පර්වතයටත් නම ලැබුණලු චාලික පබ්බත කියලා. ඒ පර්වතයේ භාග්‍යතුන් වහන්සේට සකස් කරපු විශාල විහාරයක් තිබුණා. භාග්‍යතුන් වහන්සේ ඒ නගරය ගොදුරු ගම කරගෙන ඒ පර්වතයේ තිබුණු මහා විහාරයේ තමයි වාසය කරන්නේ මේ දේශනාව කරන අවස්ථාවේදී. ඒ නිසා තමයි චාලිකායන් විහෙරති චාලිකේ පබ්බතේ කියලා සඳහන් වුනේ. මේ කිය කියන්නේ ස්වාමීන් වහන්සේගේ නම. උපට්ඨාකෝ කියලා කියන්නේ ඒ වත් පිළිවෙත් කරන උපස්ථායක ස්වාමීන් වහන්සේ. තොර භාග්‍යතුන් වහන්සේගේ ප්‍රථම බෝධි කාලයේදී, ප්‍රථම බෝධි කියලා කියන කොයිතර අවුරුදු කීයක්ද? ඔව් මුල් අවුරුදු 20 තමයි මෙතන මේ ප්‍රථම බෝධි කියලා අදහස් කරන්නේ. එතකොට මේ කාලෙදී නিত্য උපස්ථායක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියේ නැහැ. ඒකයි මේ කියන්නේ උපස්ථායකින් වහන්සේලා අනිබද්දා අහේසු. ඒ කියන්නේ නිබද උනේ නැහැ. ඒ කියන්නේ නিত্যව හිටියේ නැහැ. ඇතැම් කාලික නාගසමාල ස්වාමීන් වහන්සේ, ඇතැම් කාලික නාගිත ස්වාමීන් වහන්සේ, කාලයකට උපවාන ස්වාමීන් වහන්සේ, ඒ වගේම සුනක්කත් ස්වාමීන් වහන්සේ. එතකොට මේ කාලෙදී මේගිය තෙරුන් වහන්සේ තමයි උපස්ථායක ස්වාමීන් වහන්සේ විදියට කටයුතු කළේ. ඒ නිසා තමයි අර ආයස්මා මේගියෝ භගවතෝ උපට්ඨාකෝ හෝති කියලා කිව්වේ මේ කාරණාව නිසා. එතකොට මේ විදියට භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර අරගෙන උදේවරුවේදී පාසිවුරු අරගෙන ඒ ජන්තු කියන ගමට පිඬු පිනිස වැඩම කළා. එහෙම වැඩම කරලා පිණ්ඩපාතයෙන් අවසන් කරලා ඒ කිමිකාලා කියන නදියේ තීරයට වැඩම කළා. එතකොට ඒ නදියේ ඉවුරේ සක්මන් කරන මේ ස්වාමීන් වහන්සේට දකින්න ලැබුණා බොහොම ලස්සන අඹ වනයක්. ඒ දැකලා ස්වාමීන් වහන්සේට මෙහිම අදහසක් ඇති වෙනවා. මේ අඹ වනය බොහොම රමණීයයි. වන භවනා කටයුතු කරන කුල පුත්‍රයෙකුට භවනාවට නම් සුදුසු තැනක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මට අනුදන්ිනවා නම් මම භාවනා කටයුතු සඳහා මේ අඹ වනයේට වැඩම කරනවා කියලා ස්වාමීන් වහන්සේට අදහසක් ඇති වුණා. ତොර මෙතනදී මේ කියන ඡේදය මේ වාක්‍යයේ කර්තෘ පදය මොකක්ද, කර්ම පදය මොකක්ද, ඒ ටික පොඩ්ඩක් කවුරු හරි කියමු බලන්න. මේ වාක්‍යයේ කවුද පොඩි අයස්ම පේනවද? වාක්‍යයේ කත්රූපදය ආයස්මා මේගියෝ, මේ කොටස තමයි වාක්‍යයේ කත්රූපදය. කර්මපදය කවුද කියන්නේ? විපස්සී ආයස. ඉසල් ක්‍රියාපදේ හොයා ගන්න ඕන මොකක්ද? අද්දසා කියන්නේ දුටු සේක. කර්මපදය ඒ දුටුවේ කුමක්ද? අම්බවණං. මේ අම්බවණයක් තමා දැක්කේ. මෙන්න මේ ටික විශේෂණ පද. මේ ටික මෙන්න මේ විදිහේ අඹවණයක් දැක්කා. පැහැදිලි නේද? ඒ ටිකේ තේරුම් කියන්න පුළුවන් වේද මේ වචනවල? පාසාදිකං මනුඤ්ඤං රමණීයං සුභාවිතායස. පාසාදිකං කිව්වේ මොකක්ද? සිංහලෙනොත් ඔය බොහොම ආසන්නයි මේ වචන. පැහැදීම ඇති කරවන ප්‍රසාදනීය. මනුඤ්ඤං කියන්නේ සිංහලෙන් මනෝඤ්ඤ, සිංහලෙන් මනෝඤ්ඤ. රමණීයං සිංහලෙනොත් රමණීය වූ අඹවණයක් දකින්නට ලැබුණා. මෙතන මේ අලං කියන වචනය සුදුසුයි කියන අර්ථයයි. පැහැදිලි නේද? මේ අඹවණය පදානාත්තිකස්ස කුලපුත්තස්ස, බණ භාවනා කටයුතු කරන කුලපුත්‍රේකුට ප්‍රධානාය අලං, භාවනා පිණිස සුදුසුයි කියන එකයි තේරුම. හරි. තව ටිකක් අපි ඉස්සරහට යමු. ඊට පස්සේ මේගිය ස්වාමීන් වහන්සේ මේ විදියට හිතලා භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසක වැඩ හිඳියා. ඉන්පසුව ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ උණ සිදුවීම මතක් කරනවා. පැහැදිලිද? මේ විදියට පින්ඩපාතේ වැඩම කළා, අපහු එන ගමන් මේ විදියේ අඹවණයක් දැක්කා. ඊට පස්සේ මට මෙහෙම හිතුණා, තින් භාග්‍යවතුන් වහන්සේ මට අනුදනිනවා නම් මම ඒ අඹවණේට පිඳු පිනිස යන්න කැමතියි කියලා භාග්‍යවතුන් වහන්සේට මතක් කරනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මොකද මතක් කරන්නේ? ඥානෝපමාස්ම. ඒකකම් හීතාව යාව අඤ්ඤෝපි කෝචි භිකු ආගච්ඡති. නේද? ආගමේ හිතාව මේ ගිය. මේ ගිය ටිකක් ඉන්න. කොහොමද කියන්නේ? තව පොඩ්ඩක් වැඩ ඉන්නකෝ. තවම මම තනියමනේ ඉන්නේ. තව කවුරු හරි භික්ෂුවක් ආවම, ඒ කියන්නේ තව වෙනත් භික්ෂුවක් ආවම එතකොට වඩින්න පුළුවන්. ඒ තාක්කල් පොඩ්ඩක් ඉන්න කියන එකයි මතක් කරන්නේ. තව වෙනත් භික්ෂුවක් එනකම් පොඩ්ඩක් ඉන්න කියලා. ඒ කිව්වට ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? පිළිගන්නවද එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා? නෑ, එහෙම පිළිගත්තේ නෑ. ආපහු වතාවක් අර කාරණාවම භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. මේ පේනවා ඇති. ඊට පස්සේ කියන කාරණාව මේ මේ ටික තමයි ස්වර්ණස් මතක් කරන්නේ. ඒ ටික කියවම් බලන්න කවුරු හරි.
අවසරයි සාංශ. භගවතෝ බහන්තේ නාත්‍ය කිංචි උත්තරින් කරණීයං නාත්‍ය කතස්සවා පතිචයෝ මහියං කෝපන බහන්තේ අත්ති උත්තරින් කරණීයං අත්ති කතස්ස පතිචයෝ.
ඕ ඒ කියන්නේ මොකක්ද? භාග්‍යවතුන් වහන්සේට ඉතින් තව මේ නිවන් මාර්ගයේ ඉස්සරහට කරන්න දෙයක් නැහැ. කරපු දෙයක ඉතින් ආපහු තහවුරු කරගන්න කියලා දෙයක්වත් නැහැ. ඉතින් මට ඒ වුණාට ස්වාමීනි මේ තව ඉස්සරහට නිවන් මාර්ගයේ කළ යුතු දේවල් තියෙනවා. ඒ නිසා ඉතින් මට අවසර දෙනසේක්වා කියලා ආයි වතාවක් දෙවෙනි වතාවටත් ඉල්ලීමක් කරනවා. ඒ වතාවෙදිත් භාග්‍යතුන් වහන්සේ අර කලින් උත්තරේම දෙනවා ආගමේ හිතාව මේ ගිය ඒ විදියටම මතක් කරනවා. තුන්වෙනි වතාවටත් මේ ගිය ස්වාමීන් වහන්සේ ආපහු වතාවක් අර කාරණාව මතක් කරනවා. ඊට පසුව භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදියට උත්තරයක් දෙනවා. ඒ ටික කියමු බලන්න.
පදානන්ති කෝ මේ ගිය වදමානං කින්ති වදෙයාම යසදානි තන් මේ ගිය කාලම් මඤ්ඤසීති.
මොකද්ද මතක් කරන්නේ? ඉතින් මේ භාවනා කරන්න කියලා අවසර ඉල්ලද්දි ඉතින් මොකක් මොනා කියන්නද? භාවනා කරන්න යන්න ඕන කියලා මනම් ඉතින් ඒ ආයේ මොනවා කියන්නද? ආ එහෙමනම් ඉතින් සුදුසු කාලය දැනගන්නකෝ කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. හැදිනේද? හරි, අපි එතෙන් එනකන් අට කතාව බලමු නේද? මේ ජන්තුගාමං කියලා කිව්වේ ඒ විහාරයේ තවත් ගොදුරු ගමන්. ඊට කලින් කිව්වා මේ චාලිකා කියලා කිව්වෙත් ඒ නගරයේ තිබුණු ඒ ප්‍රදේශය නගරය. ඊට මේ ජන්තුගාම කියලා කියන්නේ ඒ විහාරයේ තිබුණු ආසන්නයේ තිබුණු ගොදුරු ගම. කිමිකාලා කියලා කිව්වේ ගඟකට නමක්. ඇයි ඒ නම ලැබුණේ? තේරුම කියවම් බලන්න. කළුබාට මාළුද? පණුවෝ? ඔව්, ඒ ක්‍රුමීන් කියන එකයි ඉතින් තේරුම. ඉතින් පණුවොත් වෙන්න ඕන. එතකොට කළුපාට ක්‍රුමීන් බහුල නිසා තමයි මේ නදියට ඒ නම ලැබුණේ කියලායි කියලා තියෙන්නේ. පින්නපාතේ වැඩම කරලා ඊට පසුව අර ජංග විහාරං අනුචංකම මානෝ කියලා පාඩයක් ආවනේ. ඒකේ ජංග විහාරය කියලා කියන්නේ මොකක්ද? චිර නිසජ්ජාය ජංඝාසු uppanna කිලමත විනෝදනත්තං විචරණං. මොකද්ද තේරුම? කොහොමද මේ ටිකේ තේරුම? අපි ඒවත් දැනගන්න ඕන, පරිවර්තනය කරන්නත් නේද? ඒ නිසා කවුද මේ ටික කියන්නේ? අත්තකෝවිදායස්ම. මේ ටික පරිවර්තනය කරලා කියමු බලන්න. වෙහෙස, පීඩාව. කෝ විනෝදනත්තං කියන්නේ දුරු කිරීම පිණිස හැසිරීමයි. මේ කෙටියම කිව්වොත් වැඩි වෙලාවක් එක තැනක වාඩි වෙලා හිඳියම කෙණ්ඩවල හිම ඇතිවෙන අපහසුව වේදනාව දුරු කර ගැනීම පිණිස කරන ඇවිදීමට අපි කියනවා සක්මනට අපි කියනවා ජංග විහාරය කියලා. පැහැදිලිද? කෙටිම කිව්වොත් පොඩ්ඩක් අර ඇවිදින්න යන්නේ කකුල් එහෙම අපහසුයක් ආවම. දැන් නම් එහෙම කරනවද දන්නේ නැහැ පිරිස නේද? දැන් මොකද කරන්නේ? විවේකය සඳහා කුටියට වැඩම කරනවා. එහෙමද? ටික වෙලාවක් වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ ඇති වෙන වෙහෙස දුරු කරගන්න කුටිය වෙත වැඩම කරනවා. ඇවිදිනවා වෙනුවට. එහෙමද? ඔය එහෙමනම් හොඳ නෑ නේද? හරි. පාසාදිකං කියලා කිව්වේ මොකක් නිසාද? ගස් ගොඩ විශාල ප්‍රමාණයක් තිබුණයි කියනවා. ඒ වගේම ඒ සිනිඳු පත්‍ර තිබුණයි කියනවා. ඒ නිසා දකින අයට ප්‍රසාදය ගෙන එන නිසා තමයි පාසාදිකං කියලා කිව්වේ. එතකොට ඒ පැතිරුණු ඡායාවක් ඇති නිසා, ඒ වගේම මනෝඤ්ඤ භූමි භාගයක පිහිටලා තිබුණු නිසා මනෝඤ්ඤයි කියලා එකට කිව්වා. මනෝඤ්ඤයි. පැහැදිලි නේ? රමණීය කියන කේ වචනේ විස්තර කරන්නේ ඒ ඇතුළට පිවිසුණු අයට, මේ කැලෑව ඇතුළට පිවිසුණු අයට ප්‍රීති සෝමනස්සය ඇති කරන අර්ථයෙන් සිත එහි අලවා වාසය කරන නිසා, සිත එහි ඇලෙන නිසා ඒ කොහෙද මේ කැලෑවේ අඹ වනේ, ඒකට රමණීයං කියලා විශේෂණ පදයක් තිබුණා. පැහැදිලි ඇති. අලං කියන්නේ පරියත්තං. ඉතින් ප්‍රමාණවත් යුතුයි කියන අර්ථයේ පදය. ප්‍රධාන අත්තිකස්ස කියලා කිව්වේ භාවනාවෙන් ප්‍රයෝජන ඇති කෙනාට, කියන්නේ භාවනා කරන්න සූදානම් ඉන්න කෙනාට. ප්‍රධානාය කියලා වචනයක් තිබුණා. තේරුම ශ්‍රමණ ධර්ම කිරීම පිණිස, කියන්නේ භාවනා කරන්න. අපි ඒව ගැන කලින් කතා කළා. හරි. එතකොට මේ පද වෙන් කිරීම ආදිය පෙන්වලා තියෙනවා. ඇයි මේ ස්වාමීන් වහන්සේට ඒ අඹ වනයේම භාවනා කරන්න හිතුනේ? හේතුව කියනවා මෙතන. ස්වාමීන් වහන්සේ අනුපිළිවෙලින් ආත්ම භව 500ක් විතර රක්කෙනෙක් වෙලා පාවිච්චි කරපු යනක් තමයි මේ අඹවනය. ඒ නිසා දැකපු ගමම්ම ස්වාමීන් වහන්සේට එතන වාසය කරන්න හිත නැමුණා කියලා කියනවා. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ අර ස්වාමීන් වහන්සේට මතක් කළානේ ටික වෙලාවක් ඉන්න කියලා. ටිකක් ඉන්න, තව වෙන භික්ෂුවක් එනකන් කියලා. ඇයි එහෙම දේශනා කළේ? ඒකට හේතුව විස්තර කරනවා. ස්වාමීන් වහන්සේගේ වචනය අහලා භාග්‍යතුන් වහන්සේ විමසලා බැලුවා, කොහොමද ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම මෝරලා තියෙනවද? ඉතින් දකිනවා තාම ස්වාමීන් වහන්සේගේ ඥාණය මෝරලා නැහැ. ප්‍රමාණවත් පරිදි නිවන් අවබෝධ කරගන්න මට්ටමට ඥාණය සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසා තමයි ඒක ප්‍රතික්ෂේප කරමින් දේශනා කළේ. ආගමේ හිතාව ආදි වශයෙන් දේශනා කරේ ටිකක් ඉන්න කියලා. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ මතක් කරනවානේ මම තනිවයි ඉන්නේ කියලා. මම තනියම ඉන්නේ ඒ නිසා තව කවුරු හරි වඩිනකන් ඉන්න කියලානේ. ඇයි එහෙම දේශනා කළේ කියලා විස්තර කරනවා. ඒ විදියට මතක් කරලා තිබ්බම ගියාට පස්සේ භාවනාව සමෘද්ධ නොවේදී, භාවනාව කරගෙන යද්දී සාර්ථක නොවුනම නිසැකවම භාග්‍යතුන් වහන්සේ වෙත ඒ එනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේට තියෙන අර ගෞරවය බැඳීම නිසා ආපහු එනවා. අන්න ඒ නිසා තමයි ඒ පැමිණීම සඳහා හිත මෘදු භාවයට පත් කරන්න. මොකද්ද මේ වචනේ? කවුද ඒකේ තේරුම කියන්නේ? අමත ගවේසි අයස්. ජ ජන නත්තං. කොහොමද වචනේ හැදෙන්නේ? මද්දව කියලා කියන්නේ මෘදු බව. සිතේ මෘදු බව ඇති කිරීම පිණිස. එතකොට අර ස්වාමීන් වහන්සේගේ හිතේ මෘදු ගතියක් ඇති වෙනවනේ. දැන් භාවනාව සම්පූර්ණ නොවුනම හිතෙනවනේ බුදුන් වහන්සේත් මෙහිම මතක් කළානේ කියලා හිතක් ඇති වෙනවා. අන්න ඒ සඳහා තමයි භාග්‍යතුන් වහන්සේ මතක් කරන්නේ. යාව අඤ්ඤෝපි කෝචි භික්ඛු ආගච්ඡති කියන පාඨය තේරුම විස්තර කරනවා. අන් කිසි භික්ෂුවක් මම සමිතේ සමීපයට පැමිණෙන්නේ යම් අවස්ථාවකද ඒ තාක්කල් වැඩ ඉඳ කියන එකයි තේරුම. ତତେ මේ පාඨාන්තරයක් කියන්නේ තේවා අපි අවශ්‍ය නැහැ. මෙතන කියන්නේ මේ විදිහේ පාඨයකුත් තිබුණලු ඇතැම් පොත්වල කියලා. ඊට පස්සේ නත්ති කිංචි උත්තරි කරණීයන්. අර මතක් කරානේ භාග්‍යතුන් වහන්සේට ඉතින් මෙතනින් එහාට කරන්න දෙයක් නැහෙනි කියලා. ඒ ගැන තමයි මේ මතක් කරන්නේ. ඒකේ තේරුම මොකද්ද? මාර්ග ඥානවල මේ සත්‍ය හතරේ මාර්ග හතර සම්බන්ධව පරිඥා ආදී කෘත්‍ය 16ක් තියෙනවා. ඒත් එක්කම සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ නිසා ඊට වඩා තව කළ යුතු දේකුත් නැහැ කියන එක තමයි තේරුම. මොකක්ද මේ චතුරාර්ය සත්‍යයන්හි මාර්ග හතරෙන් කළ යුතු කෘත්‍ය 16 කිව්වේ? කොහොමද මේ 16 හැදුනේ? කවුරු හරි කියමු බලන්න. කැමැත්තෙන්. කැමැත්තෙන් කීවේ නැත්තම් අපි නම් කරනවා නේද? මෙතන කියනවා 16 ආකාරයක් තියෙනවා කියලා. මේ 16 ආකාරයේ හැදෙන හැටිගෙන ඥානෝපමයස්ම කොහොමද 16 හැදෙන්නේ? උත්සාහවත් නේද? මෙතන මේ කියන්නේ පරිඥා පිරිසිඳ දුක පිරිසිඳ දැනගන්න ඕන, සමුදය ප්‍රහාණය කරන්න ඕන, නිරෝධය සාක්ෂාත් කරන්න ඕන, මාර්ගය වඩන්න ඕනනේ. එතකොට සෝතාපන්න මාර්ග අවස්ථාවේදී ඔය හතර සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. සෝතාපන්න මාර්ග අවස්ථාවේදී ඔය හතරම සිද්ධ වෙනවා. සකදාගාමි අවස්ථාවේදී නැවත වතාවක් ඒ හතරම සිද්ධ වෙනවා. ඒ විදිහට මාර්ග හතර අවස්ථාවේදී ඒ හතරම හතර වතාවක් සිද්ධ වෙන නිසා හතරවරක් හතර 16යි. ඊගෙනයි මේ කියන්නේ. පැහැදිලි ඇති. ඊට පස්සේ අර කරපු දේ නැවත කරන්න නැවත කළ යුතු කෘත්‍යයකුත් භාග්‍යතුන් වහන්සේට නැහැ. ඒ කියන්නේ වඩපු දේ නැවත වඩන්න භාවිතා කරපු මාර්ගය නැවත භාවිතා කිරීමක් කරන්න දෙයක්වත් නැහැ. ඒ මොකද වැඩු මාර්ගයක් වැඩු සෝතාපට්ටි මාර්ග ඥානය නැවත උපදවන්න දෙයක් තියෙනවද? නැහැ. ඒ මොකද ඉතින් කෙලෙස් ප්‍රහාණය කළොත් ආපහු ඒ වගේ ප්‍රහාණය කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැති නිසා නැවත ඒ මාර්ගය උපදවන්න දෙයක් ඇත්තේ නැහැ. කලින් මාර්ග ඥාන උපදවලා තියෙන නිසා භාග්‍යතුන් වහන්සේ ඒ වායේ නැවත උපදවලා කළ යුතු කෘත්‍යකුත් භාග්‍යතුන් වහන්සේට නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ හැබැයි මම මේ දේවල් කරලා නැති නිසා, මේ කියන්නේ මාර්ග ඥාන ආදී ඒ කියන්නේ ආර්ය මාර්ගය උපදවලා නැති නිසා. දැන් මේ මේගිය ස්වාමීන් වහන්සේගේ సంతානයේ ආර්ය මාර්ගය උපදවලා නැති නිසා උන්වහන්සේට වැඩිමක් එහෙම නැත්නම් කළ යුත්තක් තියෙනවා. ඉස්සරහට කරන්න දෙයක් තියෙනවා. එහෙම නැත්නම් මේ මාර්ග ඥාන උපදවන්න තියෙනවා. පැහැදිලිද නේද? ඊට පස්සේ පාඩයක් ආවනේ අර දැන් භාවනා කරන්න යන්න ඕන කියලා අහද්දි තින් ඒකට මොකක්ද ඉතින් වෙන කියන්න තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ඒකට ඉතින් කියන්න දෙයක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කරන්නේ ඒක ගැන විස්තර කරනවා. ඉතින් මම භාවනා කරන්න යනවා කියලා කියනවා නම් ඊට පස්සේ ඉතින් ඒක නොකර මේ දේ කරන්න කියලා වළක්වලා කියන්න කරුණක් නැහැ. පැහැදිලි නේද? ඒ නිසා ඉතින් භාග්‍යතුන් වහන්සේ අවසර දෙනවා. පේනවා ඇති. දැන් මේ විදියට වැඩම කරපු මේගිය ස්වාමීන් වහන්සේ ඒ අඹ වනයේට වැඩම කරලා අඹ වනයේට ඇතුල් වෙලා එක්තරා ගසක් මුල දිවා විහාරය පිණිස වැඩ හිඳ ගත්තා. ඊට පස්සේ බොහොම පහසුවෙන් හිත එකඟ වුණාද? මොකද වුනේ? බොහෝ සෙයින්ම පාපී අකුසල් විතර්ක තුනක් ඇති වෙන්න පටන් ගත්තා. මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන විතර්ක බහුලව ඇති වෙන්න ගත්තා. ඊට පසුව මේගිය ස්වාමීන් වහන්සේට මෙහෙම අදහසක් ඇති වෙනවා. මේක හරිම ආශ්චර්යවත් දෙයක්, අද්භූත දෙයක්. අද්භූත කියන එකේ තේරුම මොකද්ද? වචනේ තේරුම පෙර නොවිරු දෙයක්. මම ශ්‍රද්ධාවෙන් තමයි ගිහි ගෙයින් නික්මිලා පැවිදි භාවයට පත් වුනේ. ඒ වුණාට මේ අකුසල් විතර්ක තුනෙන් මාව යටපත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මැඩගෙන තියෙනවා. මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන අකුසල් විතර්ක වලින් යටපත් වෙලා ඒ වගේ වසඟයට පත් වෙලා තියෙනවා කියලා ස්වාමීන් වහන්සේට අදහසක් ඇති වෙනවා. ඊට පසුව ස්වාමීන් වහන්සේ මේ විවේකයෙන් නැගිටලා, ඒ කියන්නේ දැන් එහෙම විවේකීව ඉඳලා හවස් වරුවේදී භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණියා. එහෙම වැඩම කරලා එකත් පසක වැඩ හිඳියා. එහෙම ඉඳලා භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා තමන්ට ඒ උණ සිදුවීම. මේ විදියට ඒ අඹ වනයේට ගිහිල්ලා භාවනා කරන්න උත්සාහවත් වුණාට ඉඳගත්යින් පස්සේ මේ විතර්ක තුنين, අකුසල් විතර්ක තුنين මැඩුණා. ඒ විලාවිදි මේ විදියට මට අදහසකුත් ඇති වුණා කියලා ඉතින් ඒ උණ සිදුවීම භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා. ඒතර මෙන්න මේ සිදුවීම මුල් කරගෙනම තමයි අර කලින් අපි මතක් කරපු ධම්මපදයේ චිත්ත වග්ගයේ තියෙන ගාථාවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒතර මෙතනදී භාග්‍යතුන් වහන්සේ තව ඉස්සරහට මේ කරුණු කීපයක් අවවාද වශයෙන් මේගිය ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. අපි ඒ ගැන පසුව කතා කරමු. අට කතාව මේ වෙනකම් බලලා දිවා විහාරං නිසීදී කියලා මේ කියන්නේ මොකක්ද? දිවා විහාරය පිණිස හිඳගත්තා. එහෙම ඉඳගද්දී අර පෙර ජීවිතවල මංගල ශිලා පර්වතය, එහෙම නැත්නම් ඒ රජ කෙනෙක් වෙලා උයන් කෙලියේ යෙදෙන අවස්ථාවලදී විවිධ නළුවන්ව නිලියන්ව පිරිවරාගෙන හිටපු තැනක් තිබුණාද? ඒ ක්‍රීඩා කරමින් ඒ හිටපු තැනක් තිබුණාද? එතනම තමයි ගිහින් ඉඳගෙන තියෙන්නේ. ඒ කියන්නේ පෙර ජීවිතවල රජ කෙනෙක් වෙද්දී උයන් ක්‍රීඩාවේ යෙදෙද්දී පිරිසව පිරිවරාගෙන හිටපු තැනක් තියෙනවනේ. නළු නිලියෝ ඒ කට්ටියටින් නටනවා සින්දු කියනවා ඒ දේවල් කරනවා ඒ වෙලාවෙ ඉතින් ඒ විනෝද වෙමින් හිටපු තැනක් තිබුණා අන්න ඒ තැනම තමයි භාවනා කරන්න කියලා ඉඳගෙන තියෙන්නේ මේ ජීවිතෙත් ඒ විදියට ඉඳගත්තු අවස්ථාවේ පටන්ම ස්වාමීන් වහන්සේට අර ශ්‍රමණ භාවය නැති වුණා වගේ හැඟීමක් ආවා දැන් භික්ෂුවක් වගේ නෙවෙයි ස්වාමීන් වහන්සේට අදහස ආවේ දැන් තමන් රජ වෙලා ඉන්නවා වගේ හැඟීමක් ඇති වුණා අර නලු නිලියෝ පිරිවරාගෙන සේත චත්‍රාදිය යට බොහොම වටින පල්ලංකයක ඉන්නවා වගේ තමයි ස්වාමීන් වහන්සේට දැනුනේ එතකොට මේ සම්පත් ආස්වාදය කිරීම ගැන කල්පනා කරද්දී කාම විතර්ක ඉපදුනා. ඒ වෙලාවෙම බඩුත් සහිතව සමග අල්ලගත්තු හොරු දෙන්නෙක්ව ගෙනල්ලා ඉස්සරහින් තිබ්බා වගේ හැඟීමක් ඇතිවෙනවා. ඒ කියන්නේ මේ හොරු දෙන්නෙක්ව අල්ලන් ඇවිල්ලා රජතුමාට ඉදිරිපත් කළා වගේ දැන් හැඟීමක් ඇති වෙනවා. දැන් මේ හීනයක් දකිනවා වගේ වැඩක් මේ. ඒ දෙන්න අතරින් එකවරෙකුට ප්‍රාණඝාතය සඳහා අණ කළා. එහෙම නැත්නම් ජීවිතේ නැති කරන්න කියලා අණ කිරීම වශයෙන් ව්‍යාපාද විතර්කය ඉපදුනා. අනිත් හොරාව බන්ධනාගාරයක දාන්න කියලා අණ කිරීම වශයෙන් විහිංසා විතර්කය ඇති වුණා. මේ වෙලාවේදී මේ මේගිය ස්වාමීන් වහන්සේ හරියට වැල් ගොඩකින් වෙලාගත්තු ගහක් වගේ මී මැස්සොරංචුවක් වට කරගත්තු මී පැණි කඩන්න යන මිනිස්සෙක් වගේ මේ අකුසල් විතර්ක වලින් මේ ස්වාමීන් වහන්සේව වට කරගත්තා. ඒ ගැන තමයි අර මතක් කළේ අතකෝ ආයස්මතෝ මීගියස්ස ආදී ඒ විස්තරේ ආවේ මෙන්න මේ කාරණාව පැහැදිලි කරන්නයි. ඊට පස්සේ අච්චරියන් වත බොහෝ කියලා අර මේක හරි පුදුම ආශ්චර්ය වැඩක් නේ කියලා මේක පුදුම වැඩක් නේ මේ කියලා අර මේ ස්වාමීන් වහන්සේ හිතපු විදිය ගැනයි මේ කියන්නේ. මේක ගරිහා කිරීම සඳහා තමයි මේ වචනය යෙදුවේ කියලායි කියන්නේ. උදාහරණයකට කියනවා අර භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ රැලි වැටීම දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේ අච්චරියම් බන්තේ අබ්බුතම් බන්තේ මේ විදිහේ වචනයක් මතක් කළා කියනවා. අන්නේ ඒ වගේ තමයි මේක හරි පුදුම දෙයක් නේ කියලා හිතන එක. පැහැදිලි නේද? තොර තවත් ක්‍රම කීපයකින් මේ අකුසල් විතර්ක ඇති වුණු ආකාර ගැන මෙතන කියලා තියෙනවා. ඒ කැලෑවේ තිබුණු මල් ගෙඩි ආදිය ගැන ලෝභ හිත් ඇතිවීම වශයෙන් කාම විතර්ක ඇති වුණා කියලා තියෙනවා. ඒකත් ඉතින් වෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම අර රළු ශබ්ද තියෙන එහෙම නැත්නම් අර කනට අමිහිරි කුරුල්ලොන්ගේ ශබ්ද ආදිය ගැන ඒ කුරුල්ලන්ගේ සද්ද එහෙම ඇහිලා ව්‍යාපාද විතර්කය ඇති උනායි කියලා කියනවා. ඒ වගේම ගල් ආදීෙන් ගලක්වත් ගහලා මේ සත්තුන්ව එලවන්න ඕන කියලා වගේ හිත ඇති වුණාම අන්න විහිංසා විතර්ක ආදී ඇති උනා කියලා තියෙනවා. තවත් ඊට අමතරව මේ කාම විතර්ක ඇති උන අවස්ථා ගැන කියන්නේ ඉද ඒව අහං වසෙයං. ඒ කියන්නේ මම මෙහෙම මෙතනම ඉන්න ඕන කියලා මේ කැලෑව ගැන අපේක්ෂා ඇති කර ගැනීම වශයෙන් කාම විතර්ක ඇති වුණා. ඒ වගේම කැලේ හැසිරෙන මේ සත්තුන්ව මරණ මිනිස්සුයෝ එහෙම ඉන්නවානේ. අන්න ඒ මිනිස්සුන් එහෙම දැකලා ඒ අය කෙරෙහි හිත දූෂ්‍ය කර ගැනීම වශයෙන් ව්‍යාපාද විතර්කය ඇති වුණා කියලා කියනවා. ඒ අයට ඒ අයව එලවන්න හරි අයින් කරන්න ඕන කියලා හරි හිතීම වශයෙන් විහිංසා විතර්කය පහළ වුණා කියලා කියනවා. මේ කොහොම හරි කමක් නැහැ. ওই ක්‍රම කීපෙම ඉතින් වෙන්න පුළුවන්. ඒ කොහොම හෝ වේවා මෙතනදී ඒ ආශ්චර්යයක් කියන මේ මේක හරි පුදුම වැඩක්නේ කියලා තමයි හිතුවේ. එහෙම හිතෙන්න හේතුව වුණේ කොහොම හෝ මෙන්න මේ මිත්‍යා විතර්ක, අකුසල් විතර්ක ඇතිවීමයි. ඊට පස්සේ පාඨයක් ආවා අනුවාසත්තා කියලා පාඨයක්. මේ මිත්‍යා විතර්ක වලින් යටපත් වුණා කියන කාරණාව. ඒක විස්තර කරන්නේ අනුලග්ගාවෝ කින්නා, ගැවසී ගත්තා කියන එකයි. පැහැදිලි නේද? එතකොට මේ මිත්‍යා විතර්ක වලින් ගැවසී ගත්තා. ඊට පස්සේ මේ වැදගත් ව්‍යාකරණ කාරණාවක් තියෙනවා මෙතන. මේ පේනවා ඇති අත්තනි ගරොම් හිච ඒකත්තේපි බහුවචනං දිස්සති. මොකද්ද ඒකේ තේරුම? කවුද කියමු? ඥානකෝවිදායස්ම. දැන් මේ අනු ආසත්තෝ කියලා නෙවෙයි තියෙන්නේ, දැන් අහං කියන වචනේ මෙතන තියෙන්නේ. මේ පාඨය අනු ආසත්තා කියලා තියෙන්නේ. ඒක වචන යෝක ඉන්න ඕන අනු ආසත්තෝ, තියෙන්නේ බහු වචනෙන් අනු ආසත්තා කියලයි. ඇයි එහෙම උනේ කියන තේරුම තමයි මේ හේතුව තමයි මේ කියන්නේ. කියමු බලන්න පාලියෙන් කියලා ඉක්මනට පරිවර්තනය කරලා කියන. එහෙනවා මදි. ගරු සම්භාවනීය අය කෙරෙහිත් ඒකත්තේපි කියලා කියන්නේ එක්කෙනෙක් කෙරෙහි වුණත් බහුවචනය යෙදෙන්න පුළුවන්. පැහැදිලිද? එක්කෙනෙක් ගැන කියද්දී වුණත් ඇතැම් තැනක තමන් ගැන කියන තැනකදී, ඇතැම් තැනකදී ගරු සම්භාවනීය කෙනෙක් ගැන කියද්දී බහුවචනය යෙදෙනවා. ඒක තමයි මෙතන අටුවාවි කියලා තියෙන. ඒතකොට මේ වැදගත් ව්‍යාකරණ න්‍යායක් කියන්නේ. පැහැදිලිද? පස්සත බන්තේ තා ආපත්‍යෝ. පස්සත කියලා තියෙන්නේ මොන වචනද? බහුවචනයි. පැහැදිලිනේ? ඒත් මේ හේතු නිසා. පැහැදිලිද? ඊට පස්සේ දැන් භාග්‍යතුන් වහන්සේ වෙත ආපහු ස්වාමීන් වහන්සේ වැඩම කළානේ. ඒ හේතුව ගැන විස්තර කරනවා. මේ විදිහට මිත්‍යා විතර්ක වලින් ගැවසී ගත්තු ස්වාමීන් වහන්සේ, එහෙම නැත්නම් මිත්‍යා විතර්ක වලින් යට වුණාට පස්සේ ඒ කර්මස්ථානය සප්පාය බවට පත් කර ගන්නට නොහැකිව ඒකාන්තයෙන්ම දුර දකින භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දැකලා තමයි මගේ ගමන වැරැක්වේ කියලා මේ විදියට සලකලා මේ කාරණාව භාග්‍යතුන් වහන්සේට දන්වන්න ඕන කියන අදහසින් ඒ වැඩහිඳිය ආසනයෙන් නැගිටලා භාග්‍යතුන් වහන්සේ වෙත එළඹුණා. එහෙම එළඹිලා ඊට පස්සේ තමයි අර ඉද මයිහම් බන්තේ ආදී වශයෙන් තමන්ට සිදු වුණ දේ මතක් කළේ. ඊට පස්සේ ඇති වුණ අකුසල් විතර්ක ගැන විස්තර කරන්නේ බොහෝසේ යේ බොහියේන කියලා කිව්වේ බොහෝසෙයින් නිරන්තරව ලාමක අකුසල්. එතකොට අකුසල් කියන වචනය විස්තර කරන්නේ කෝසල්ල සම්භූත කියලා කියනවා ඥාණයෙන් ඉපද වූ කියන එක. අකෝසල්ල සම්භූත කියන්නේ ඒකේ විරුද්ධයි, ඥාණයට විරුද්ධයි. එතකොට මෝහය නිසා හටගත්තු, මෝහය නිසා හටගත්තු දේවල් තමයි අකුසල කියලා කියන්නේ. ඒ වගේම දුගතියට පමුණුවන අර්ථයෙන් පාපක කියන වචනේ යෙදෙනවා. කුසලයට ප්‍රතිපක්ෂ නිසා අකුසල කියලා කියනවා. එතකොට විතක්ක කියන වචනයේ අර්ථය විස්තර කරන මේ අරමුණට හිත නංවනවා කියන එකයි. එතකොට ඒ ලෝ කාම සහගත විතර්කයට අපි කිව්වා කාම විතර්ක කියලා. කාම සංප්‍රයුක්ත විතර්කය. ඔව්. ක්ලේශ කාමයෙන් යුක්ත වස්තුකාම අරමුණ කොට ඇති විතර්කය කියන එකයි තේරුම. මොකද්ද ඒකේ තේරුම? ක්ලේශ කාම සංපයුක්තෝ. ක්ලේශ කාම කියලා කියන්නේ මොකක්ද? ක්ලේශ කාම කියන්නේ ලෝභය. ලෝභ සංප්‍රයුක්ත හිතක් නෙමෙයි. ක්ලේශ කාමයෙන් යුක්තයි. එතකොට ඒකේ අරමුණ මොකක්ද? වස්තුකාමය. අපි ඒ ගැන කලින් කතා කළා නේද? මොනවද වස්තුකාම කිව්වේ? රුචිර ධම්මායස්ම. වස්තුකාම. අපි මේ ගැන කලින් දවසක කතා කළාද නැද්ද? කතා කළාද දන්නෙත් නැහැ. නැද්ද දන්නෙත්? එහෙමද? මතකද මේ ගැන කතා කළා? සූත්‍රේ නම කියමු. මේ ළඟකදී කතා කළා. ඊට පසුව මාගන්ධිය සූත්‍රයේදී මතක ඇති. එතනදී කතා කළා සිත ප්‍රියකරන රූප, ගන්ධ, රස, ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ආදියට කියනවා. පොට්ටබ්බ ධම්ම කියන දේවල් වලට කියනවා වස්තුකාම. මතකද? ඒවා අරමුණු කරගෙන ඇති වෙන ලෝභයට කිව්වා කිලේශ කාම කියලා. එතකොට මේ ක්ලේශ කාමයන් ඇති වෙද්දී අරමුණ වෙන්නේ අන්න අර වස්තුකාම. ඒ දේවල් අරමුණු කරගෙන වස්තුකාම අරමුණු කරගෙන ක්ලේශ කාම ඇති වෙන්නේ. අන්න ඒ විදිහේ අවස්ථාවක පහළ වෙන විතර්කයට කිව්වා කාම විතර්ක කියලා. ඒ වගේම ව්‍යාපාද සහගත විතර්කයට කිව්වා ව්‍යාපාද විතර්ක. විහිංසා සහගත විතර්කයට කිව්වා විහිංසා විතර්ක. පැහැදිලිද? ඒ දෙකේ වෙනස මොකක්ද? ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන දෙකේ කවුද කියන්නේ? ධම්ම විදූ ආයස්ම. යමු බලන්න. මොකද ව්‍යාපාද විතර්ක කියන්නේ? කෙනෙක්ව ඝාතනය කිරීමේ නැති කිරීමේ හිතර කියනවා ව්‍යාපාද විතර්ක. තව කෙනෙකුට හිංසා කිරීමේ අදහසට කියනවා විහිංසා විතර්ක. පැහැදිලිද? පැහැදිලිද හොඳටම? එතන මේ කාමයන් අභිනන්දනය කිරීම වශයෙන්, එහෙම නැත්නම් කාමයන්ට කැමති වීම වශයෙන් පවතිනා වූ මේ නික්කම්මයට ප්‍රතිපක්ෂ විතර්කයට අපි කියනවා කාම විතර්ක කියලා. මේ සත්වයෝ නැසේවා, වෙනසේවා, නොවේවා, එහෙම නැත්නම් ඒ අය මේ ලෝකේ නැත්තම් හොඳයි, නැති බස් මොකද නැති භංග වෙලා යනවා නම් හොඳයි. අන්න ඒ විදියට හිතනවා නම් ඒකට කියනවා සත්වයන් කෙරෙහි හිත දූෂ්‍ය වීම වශයෙන් පවතිනා වූ මෛත්‍රියට ප්‍රතිපක්ෂ විතර්කයට කියනවා ව්‍යාපාද විතර්ක කියලා. ඒ වගේම අතින් ගල් කැට ආදියෙන්, දඬු ආදියෙන් සත්වයන්ට සත්වයන්ව වෙහෙසෙනු කැමැති වීම වශයෙන්, සත්වයන්ට පීඩාවල් කරන්න කැමැති වීම වශයෙන් පවතින කරුණාවට ප්‍රතිපක්ෂ විතර්කයට අපි කියනවා විහිංසා විතර්කය. පැහැදිලිද? ආයෙනම් දැන් කියමු බලන්න, මේ එකිනෙක විතර්කය මොන මොන ධර්මයටද ප්‍රතිපක්ෂ? කාම විතර්කය නික්කම්මයට ප්‍රතිපක්ෂයි. ව්‍යාපාද විතර්කය මෛත්‍රියට ප්‍රතිපක්ෂයි. විහිංසා විතර්කය අත්ථ විදූ ආයස්ම. විහිංසා විතර්කය කරුණාවට ප්‍රතිපක්ෂයි. පැහැදිලිද? ආ. ඊට පස්සේ දැන් අහනවා ප්‍රශ්නයක්. ඇයි මේ කාරණාව දැන දැනත් භාග්‍යතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට යන්න ඉඩ දුන්නේ? ඇයි අනු දෙන්නේ? අනු දෙන්නත් නැතත් යනවම තමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දැනගත්තා යන්න දුන්නත් නැතත් භාග්‍යතුන් වහන්සේව දාලා යනවා. එහෙම යන්න දුන්නේ නැත්තම් එහෙම මගෙන් උපස්ථාන ගන්න කැමැත්තෙන් තමයි භාග්‍යතුන් වහන්සේ මට යන්න දෙන්නේ නැත්තේ කියලා හිත අපිරිසිදු කරගන්නවා. හිතේ වෙනස් භාවයක් ඇති කරගන්නවා. ඒක උන්වහන්සේට බොහෝ කාලයක් අහිත පිනිස දුක් පිනිස පවතිනවා. ඒක දැකපු නිසා භාග්‍යතුන් වහන්සේ යන්න අනුදෙනීම කළා. එහෙම නැත්නම් ඉඩ දුන්නා. පැහැදිලිද? ආ. ඊට පස්සේ මේ සිදුවීම භාග්‍යතුන් වහන්සේට මතක් කරලා ඒ සිදුවීම විස්තර කළාම භාග්‍යතුන් වහන්සේ ස්වාමීන් වහන්සේට ඒ සප්පාය දේශනාවක් දේශනා කළා. අපරිපක්ඛාය මේගිය චේතෝ විමුක්තිය ආදී වශයෙන් දේශනාව. අපි ඒ ටික ඊළඟට කියාගෙන යමු. මෙතන ඉඳන් කවුද කියන්නේ පළවෙනි කාරණාව? ඊළඟට කවුද ඉන්නේ කියන්නේ? මුල් පෙළේ කවුරු හරි ඉන්නව නේද? පැහැදිලිද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුගේ මේ මාර්ග ඥාන ආදිය නොමේරීම පිණිස, ඔව් නොමේරූ මාර්ග ඥාන ආදිය මේරීම පිණිස කරුණු පහක් බලපානවා. කරුණු පහක් පවතිනවා. මොනවද ඒ කරුණු පහ? පේනවා ඇති. එතකොට මෙතන මාර්ග ඥාන ඉපදීම ගැන තමයි චේතෝ විමුක්ති කියන වචනය යෙදෙන්නේ. එතකොට ඒ කෙටියෙන්ම කිව්වොත් මේ විපස්සනා ඥාන මේර මෝරලා මාර්ග ඥාන දක්වා සිතේ දියුණුවක් ඇතිවීම සඳහා බලපාන කරුණු කීයක් තියෙනවද? පහක් තියෙනවා කියලා මේ සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි කාරණාව දේශනා කරන්නේ කල්යාණ මිත්‍රයින් ඇති බව. කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායෝ. කොහොමද මේකට අපි කල්යාණ මිතුරන් ඇති බව කියලා අර්ථය දුන්නේ? කල්යාණ මිත්‍රෝ කියන්නේ කල්යාණ මිතුරා කියන එකයි නේද? ඒතර කල්යාණ මිතුරන් ඇති බව කියන එක මේ පේනවා ඇති. මේ වගේ පරිවර්තන වලත් දීලා තියෙන්නේ කල්යාණ මිතුරෙක් කියලා නේද? හැබැයි මෙතන පෙන්ලා තියෙනවා අර්ථ දෙකම පේනවා ඇති නේද? කල්යාණ මිත්‍රයාටත් කියනවා, කල්යාණ මිතුරන් ඇති පුද්ගලයාටත් කියනවා කල්යාණ මිත්‍රෝ. කොහොමද මේ වචනේ හැදෙන්නේ? අස්ත්‍යාර්ථ තද්දිතයක් එකතු වෙලත් හදාගන්න පුළුවන්. පැහැදිලි නේ? සද්ධා අත්ථීති සද්දෝ කියලා හැදුනේ. පැහැදිලි නේ? ආ. ශ්‍රද්ධාව ඇති තැනැත්තටත් කියනවා සද්දෝ කියලා. ඒකට සද්ධා දනන නේද? ඊට පස්සේ සද්දෝ කියලා වචනේ හැදෙනවා. සද්දෝ කුල පුත්තෝ නැත්නම් සද්ධා වචනේ ශ්‍රීලිංගයිනේ. ශ්‍රද්ධාව ඇති කෙනා කියද්දී ලිංග තුනේම වර්ණ ගන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි මෙතනත් කල්යාණ මිතුරන් ඇත්තේ නොයි කල්යාණ මිත්තෝ කියන එකයි තේරුම. එතකොට මේක පළවෙනි කාරණාව. මේ විපස්සනාව මුහුකුරා ගිහිල්ලා මාර්ග ඥාන පහළ වෙන්න එක ප්‍රධාන කාරණාවක් තමයි කල්යාණ මිතුරන් ඇති බව. අපි ඒ ගැන අට කතාව කියවලා මීමු. අපරිපක්ඛාය කියන එක විස්තර කරන්නේ ඔ නොමේරු මේ විපස්සනාව මේරීම පිණිස. චේතෝ විමුක්ති කියන එක විස්තර කරන්නේ කෙලෙසුන්ගෙන් සිතේ විමුක්තිය පිණිස. කෙලෙසුන්ගෙන් ඇතිවෙන විමුක්තිය පිණිස. එතකොට පූර්ව භාග ප්‍රතිපදාවේදී මාර්ග ඥානයන් ලබන්න පෙර අවස්ථාවේදී විපස්සනාව කරන අවස්ථාවේදී තදංග වශයෙන් කෙලෙස් යටපත් වීමෙන් ඒ වගේම විපස්ස ධ්‍යාන ආදී වඩන අවස්ථාවේදී විස්කම්බන වශයෙන්ොත් පසුව මාර්ග ඥානයේ උපදින අවස්ථාවේදී සමුච්ඡේද වශයෙන්ොත් ඵල ඥාන උපදිද්දී පටිපස්සද්ධිය ආදී වශයෙන්ොත් මේ සිතේ කෙලෙසුන්ගෙන් මිදීමක් සිද්ධ වෙනවා. පැහැදිලිද? මේ කෙලෙසුන්ගෙන් මිදීම සිද්ධ වෙන්න පුළුවන් කුසල් සිද්ධ කරන අවස්ථාවේදී විපස්සනා කුසල් ආදී කරද්දී තදංග වශයෙන් යටපත් වෙනවා. ධ්‍යාන ආදී උපදවද්දී විස්කම්බන වශයෙන්, මාර්ග ඥාන උපදවද්දී සමුච්ඡේද වශයෙන්, ඵල ඥාන ආදී උපදින අවස්ථාවලදී පටිපස්සද්ධිය ආදී වශයෙන්. ඉතින් කලින් මේ ගැන විස්තර කියලා තියෙන නිසා අපහු වැඩි විස්තර කරන්නේ නැහැ කියලා අටුවාවේ කියන්නේ. එතකොට මේ විමුක්ති පරිපාචනීය ධර්ම වලින් ඒ ආශ්‍රය ධර්ම මෝරා යද්දි ප්‍රබෝධමත් වෙද්දි ඒ විපස්සනාව මාර්ග ගර්භයට පැමිණ මාර්ග ගැබ ගද්දි කෙටිම කිව්වොත් මේ විපස්සනාව ගැබ් ගන්නවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මොකක්ද? විපස්සනාව මෝරලා ශක්තිමත් වෙන අවස්ථාවේදී චේතෝ විමුක්තිය මේරුවා කියන වචනය යොදනවා. චේතෝ විමුක්තිය මෝරපු තත්වයට පත් වුණා. කෙටියෙන්ම කිව්වොත් මේ විපස්සනාවේ මේරීම කියන එකයි මේ කියන්නේ. පැහැදිලි නේද? එතකොට ඒ විපස්සනාව මෝරලා නැති අවස්ථාවේදී අපි කියන්නේ නැහැ ඒකට පරිපක්කයි කියලා. කෙටියෙන්ම කිව්වොත් මේ කෙලෙස් ප්‍රහාණයට සමත් මට්ටමට විපස්සනා ඥාන දියුණු වුණ අවස්ථාවට කියනවා මෝරපු අවස්ථාව. පැහැදිලි නේ? ඊට පස්සේ අහනවා ප්‍රශ්නයක්. මොනවද මේ විමුක්ති පරිපාචනීය ධර්ම? මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ආදීන්ගේ විසුද්ධිය ඇති කිරීම වශයෙන් ධර්ම 15ක් දේශනා කරලා තියෙනවා. කොහොමද? ඔන්න සද්ධා ඉන්ද්‍රිය දියුණු වීම පිණිස පිරිසිදු වීම පිණිස බලපාන කරුණු තුනක් තියෙනවා. ආකාර තුනකින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය පිරිසිදු වෙනවා. මොනවද ඒ? ඒකින් එක සිංහලෙන් කියමු බලන්න කවුරු හරි. මේ ටික පාලියෙන් නැතුව මේ ටික සිංහලෙන් කියාගෙන යනවා. කවුද කැමැත්තෙන්? අමාරුනේ නේද? නෑ අමාරු නෑ එච්චර. පුළුවන්.
අවසරයි සංස. අස්සද්දේ පුද්ගලයේ පරිවර්ජ්‍යයතෝ අශ්‍රාවද්ද පුද්ගලයන් පරිවර්ජණය කර
ශ්‍රද්ධාව අඩු පුද්ගලයන්
ශ්‍රද්ධාව අඩු පුද්ගලයන්
වර්ජණය කරද්දී
වර්ජණය කොට සද්ධා පුද්ගලයේ සේවතෝ සද්ධාවන්ත පුද්ගලයන් සේවනය
කරන්නහුට
භජතෝ භජනය කරන්නහුට පවිරුපාසතෝ පවිරුපාසනය කරන්නහුට පාසදි
පසාදනීයේ සුත්තන්තේ
පසාදනීයේ සුත්තන්තේ ප්‍රසාදනීයෝ
සූත්‍රාන්ත
ප්‍රසාදනීයෝ සූත්‍රාන්ත පච්චවෙක්කතෝ
ප්‍රත්‍යවේක්ෂා කරන්නහුට
ඉමේහි තීහි ආකාරයේහි මේ තුන් ආකාරයකින් සද්දා ඉන්ද්‍රියන් සද්දින්ද්‍රියන් විසුජ්ජති සද්දා ඉන්ද්‍රිය පිරිසිදු වේ.
පැහැදිලිද? ශ්‍රද්ධාව අඩු අයව ආශ්‍රය නොකර සිටීමෙන් ශ්‍රද්ධාවන්ත අයව ඇසුරු කිරීමෙන් ප්‍රසාදය ඇතිවෙන සූත්‍රාන්ත ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් මේ ක්‍රමයෙන් ශ්‍රද්ධාව පිරිසිදු භාවයට පත් වෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව වැඩෙනවා කියන එකයි. ඒ විදිහටම කුසීත අයව දුරු කිරීමෙන් කුසීත කියන්නේ ඔකම්මැලි අයව දුරු කිරීමෙන් ඇරඹ වූ වීරිය ඇති අයව ඇසුරු කිරීමෙන් සම්‍යප්ප්‍රධානයන් පිළිබඳව ප්‍රතිවේක්ෂා කිරීමෙන් අන්න වීරිය ඉන්ද්‍රිය පිරිසිදු භාවයට පත් වෙනවා. ඒ වගේම සිහිමුලා වුණ එහෙම නැත්නම් හරියට සතිය නැති අයව දුරු කිරීමෙන් සතිමත් පුද්ගලයින්ව සේවනය කිරීමෙන් ඒ වගේම සතිපට්ඨාන ධර්ම පිළිබඳව ප්‍රතිවේක්ෂා කිරීමෙන් සති ඉන්ද්‍රිය පිරිසිදු භාවයට පත් වෙනවා. ඒ වගේම අසමාහිත පුද්ගලයින්ව පරිවර්ජණය කිරීමෙන් අසමාහිත කියලා කිව්වේ සමාධිමත් නැති අයව දුරු කිරීමෙන් සමාධිමත් අයව සේවනය කිරීමෙන් ඒ වගේම ධ්‍යාන විමෝක්ෂයන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කර බැලීමෙන් සමාධි ඉන්ද්‍රිය පිරිසිදු භාවයට පත් වෙනවා. දුෂ්ප්‍රඥ පුද්ගලයින්ව දුරු කිරීමෙන් ඒ කියන්නේ නුවණ අඩු මෙතන නුවණ කියලා කියන්නේ විශේෂයෙන්ම විපස්සනා ඥානාදී ගැනයි විශේෂයෙන්ම දැන් ඒ කර්ම කර්මඵල පිළිබඳව දැනීම කුසල් අකුසල් පිළිබඳව දැනීම කියන දේවලුත් වැදගත්. ඒ දේවල් ගැන සලකන්නේ නැති ඒවට විරුද්ධ දේවල් කතා කරන අය තමයි විශේෂයෙන්ම මෙතන දුෂ්ප්‍රඥ කියලා කියන්නේ. ඒ අයව ඇසුරු නොකිරීමෙන් සහ ප්‍රඥාවන්ත අයව ඇසුරු කිරීමෙන් ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ගැඹුරු ඥානයන් ගැන කියවෙන කතා වස්තු ආදිය ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් ප්‍රඥා ඉන්ද්‍රිය පිරිසිදු භාවයට පත් වෙනවා. මෙන්න මේ විදියට පුද්ගලයන් පස් දිනෙක පරිවර්ජණය කිරීමෙන් තවත් පස් ආකාරයක පුද්ගලයන්ව සේවනය කිරීමෙන් සූත්‍රාන්ත පස් ආකාරයක සූත්‍රාන්ත සේවනය ප්‍රතිවේක්ෂා කිරීමෙන් මෙන්න මේ කියපු 15 ආකාරයකින් මේ ඉන්ද්‍රිය පහ පිරිසිදු භාවයට පත් වෙනවා කියලා පටිසම්භිදා මග්ගේ දේශනා කරලා තියෙනවා. ඊට අමතරව තවත් කරුණු කීපයක් මෙතන දේශනා කරලා තියෙනවා. සද්ධා විරිය සති සමාධි පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්ම පහ. ඒ වගේම අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අනාත්ම සංඥා ප්‍රහාණ සංඥා විරාග සංඥා කියන මෙන්න මේ සංඥාවන් පහ. එතකොට 10යි. ඒ වගේම කල්යාණ මිත්‍රයන් ඇති බව සීල සංවරය අபிසල්ලේකතා මේක අපි තව පොඩ්ඩක් බලලා කියන්නම්. ඒ වගේම විරියාරම්භය සහ නිබ්බේතික ප්‍රඥාව අපි ඒ දෙක තව පොඩ්ඩක් විස්තර බලලා කියන්නම්. මෙතන විස්තර කරනවා මේ නිබ්බේධික පඤ්ඤා කියලා කියන්නේ නිබ්බිදාව බහුල. එහෙම නැත්නම් නිබ්බිදාව කියලා කියන්නේ ඥානයෙන් යුක්ත කලකිරීම කියන එකයි. නුවණින් කලකිරීම සංස්කාරයන් කෙරෙහි ඇතිවෙන කලකිරීමට අපි කියනවා නිබ්බිදාව. අන්න ඒ නිබ්බිදාව බහුල යෝගියාට උපන්නා වූ මාර්ග ඥානීයටම කියන නමක් තමයි නිබ්බේධික පඤ්ඤා කියලා කියන්නේ. ඒකට මාර්ග ඥානීයටම කියන තව නමක් මේ විදියට ඒ නිබ්බිදාව බහුල කිනාට. හරි. මෙතන විස්තරේ තියෙනවා අபிසල්ලේකිකා කියන වචනය. අபிසල්ලේකික කියන වචනය අතිශයින්ම කෙලෙස් ලියා හරිනවා කියන අර්ථයෙන් තමයි අபிසල්ලේක කියන වචනය යෙදෙන්නේ. කෙටියෙන් කිව්වොත් අල්පේච්ඡතා ආදී ගුණ සමුදායට කියන නම. එතකොට අபிසල්ලේකතා කියන කිනුත් අර්ථවත් වෙන්නේ මේ අபிසල්ලේකය සහිත බව. පැහැදිලි නේද? එතකොට ඒ සල්ලේක ප්‍රතිපදා කියලා අපි කියන්නේ, සල්ලේක ප්‍රතිපදා කියන්නේ කෙලෙසුන් කපාහරින ලියාහරින ප්‍රතිපදාවට. එතකොට මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක් සහිත බව. කියන්නේ කෙලෙසුන් දුරු කර ගැනීම අදහසින් කටයුතු කරන බව. පැහැදිලි ඇති නේද? මෙන්න මේ කරුණ 15 විමුක්ති පරිපාචනීය ධර්ම. එහෙම නැත්නම් මේ විමුක්ති සිත ඇතිකරවන මාර්ග ඥාන ඇතිකරවන්න උපකාර වෙන මේ විපස්සනා ඥාන මුහුකුරවන්න හේතු වෙන ධර්ම විදියට දක්වලා තියෙනවා. එතකොට මේ දමනය කළ යුතු පුද්ගලයන්ව දමනය කිරීමට සමත් භාග්‍යවතුන් වහන්සේ මේගිය ස්වාමින් වහන්සේගේ අධ්‍යාශය වශයෙන් ඒ ස්වාමින් වහන්සේගේ චරිත ආදිය සලකලා මේ සූත්‍ර දේශනාවේදී කල්යාණ මිත්‍රතා ආදී ඒ විමුක්ති පරිපාචනීය ධර්ම පහක් දේශනා කළා. පැහැදිලිද? ඒ කාරණා විස්තර කරමින් තමයි මේ විදියට ඉත මේ ගිය බික්කු කල්යාණ මිත්‍රෝ හෝති ආදී වශයෙන් දේශනාව ආරම්භ කළේ. පේනවා ඇති කල්‍යාණ මිත්‍රෝ කියන වචනය විස්තර කරපු විදිය කියමු බලන්න. කොහොමද? කල්‍යාණෝ භද්දෝ සුන්දරෝ මිත්‍රෝ ඒ තස්ස ඉති කල්‍යාණ මිත්‍රෝ. යහපත් භද්‍ර සුන්දර මිතුරෙක් මොහුට ඇත්තේ නොයි කල්‍යාණ මිත්‍රෝ. කල්‍යාණ මිතුරන් ඇති තැනැත්තාගෙනයි කිව්වේ. මෙතනදී අදහස් කරේ සීලාදී ගුණයන්ගෙන් යුක්ත වූ තමන්ට ඇතිවෙන අහිත නැති කරන යහපත උදා කරන මේ විදිහේ සර්ව ප්‍රකාරයෙන් උපකාරක මිත්‍රයෙක් වෙනවද? අන්න ඒ කෙනා තමයි ඒ වගේ මිත්‍රයෙක් යම් කෙනෙකුට වෙනවද? අන්න ඒ වගේ සත්පුරුෂයින් ඇති කෙනාට කියනවා කල්යාණ මිත්‍රෝ කියලා. යහපත් මිතුරන් ඇති තැනැත්තා. එතකොට සියලු ඉරියව්වලදී මේ විදිහේ කල්යාණ පුද්ගලයින් හා සමගම පවතිනවා නම්, ඒ කියන්නේ කරන කටයුතු වලදී ඒ වගේ හැම අවස්ථාවකදීම ඒ කල්යාණ මිතුරන් සමගම කාලය ගත කරනවා නම් ඒ කෙනාට කියනවා කල්යාණ සහායෝ. ඒ වගේ කල්යාණ අදහස් තියෙන පුද්ගලයන් වෙතම ඒ අය කෙරෙහිම සිතිනුත් කයිනුත් නැමී පවතිනවා නම් ඒ කෙනාට කියනවා කල්යාණ සම්පවංකෝ. පැහැදිලිද? දැන් සමහරෙක් ඉන්නවා ඇසුරු කරනවා කල්යාණ මිත්‍රයින්. හැබැයි හිත හැම වෙලේම තියෙන්නේ නරක වැඩ කරන්න. නේද? දැන් ඇසුරු කරන්න ලැබිලා ඉන්නවා කල්යාණ මිත්‍රයින්ව. ඒ වුණාට ඒ අය කියන දේ නෙවෙයි අහන්න හිතෙන්නෙම වෙන කවුරු හරි කියපු නරක වැඩක් කරන්න. අන්න ඒ වගේ නම් ඒ කල්යාණ සම්පවංක නෙවෙයි. පැහැදිලිනේ? මේ වචන තුනින්ම අදහස් කරන්නේ කල්යාණ මිතුරන් ඇසුරෙහි ආදරයක් ගරුත්වයක් ඉපදවීම තමයි මේ වචන තුනින්ම අදහස් කරන්නේ. පැහැදිලි ඇති. කෙටියෙන් කිව්වොත් කල්යාණ මිතුරන් ඇසුරු කිරීමට කැමති බව, ඒ වගේ මිතුරන් ඇසුරු කරන බව. ඒක එතකොට බොහොම වටින කාරණාවක් නේද? ඊට පස්සේ ඔන්න මේ කල්යාණ මිත්‍රයින්ගේ විස්තරයක් ඊළඟ ඡේදෙන් කියවෙනවා. පේනවා ඇති මේ කල්යාණ මිත්‍රයෙකුගේ ස්වභාවය විස්තර කරලා තියෙන්නේ. කල්පනා කරලා බලන්න ඕන මේ ලක්ෂණ අපේ තියෙනවද? තියෙනව නම් හොඳයි. අඩුපාඩු තියෙනම් ඒ ටික මොකද කරගන්න ඕන? ප්‍රමෝදිතායස්ම ඒ ටික දියුණු කරලා හදා ගන්න ඕන. හරි. එතකොට මේ කල්යාණ මිත්‍රයෙක් නම් ශ්‍රද්ධා සම්පන්න වෙන්න ඕන, සීල සම්පන්න වෙන්න ඕන, සුත සම්පන්න වෙන්න ඕන. සුත සම්පන්න කියන්නේ ධර්මය අහලා දැනගෙන තියෙන්න ඕන. ඡාග සම්පන්නයි. ඒ කියන්නේ ඒක තේරෙනවා. ත්‍යාග සම්පන්නයි. වීරියෙන් යුක්ත වෙන්න ඕන, සතියෙන් යුක්ත වෙන්න ඕන, සමාධියෙන් යුක්ත වෙන්න ඕන, ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන. ඊට පස්සේ ඔන්න විස්තර කරනවා මේ කල්යාණ මිත්‍රයින් වහන්සේ ශ්‍රද්ධා සම්පත්තිය කරණ කොටගෙන තථාගතයන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරනවා, කර්මය කර්මඵලය විශ්වාස කරනවා. ඒ නිසා ඒ සම්මා සම්බෝධියට හේතුභූත වුණ සත්වයන් කෙරෙහි තියෙන හිතේ ශීතාවය, සත්වයින්ට තියෙන යහපත ඇති කරන බව අතහරින්නේ නැහැ. ඒ කියන්නේ සත්වයින්ට යහපතක් ඇති කරන්න ඕන කියන අදහස නිරන්තරව ඇති කරගෙන කටයුතු කරනවා. පැහැදිලිද? එතකොට මේ ශ්‍රද්ධාව නිසා ඒ කෙනා කටයුතු කරන විදිය. දැන් යම් කෙනෙක් කර්ම කර්මඵලය විශ්වාස කරන්නේ නැත්නම් ඒකේ විශ්වාසය අඩු නම් දැන් අපිට මොනවා හරි දෙයක් වුණාම අපි නිරන්තරව හිතන්න ඕනේ මේ විදියට. කලින් කතා කළා මතක ඇති නේද ඒ ගැන? වෙන බාහිර දේවල් නම් අපි විශ්වාස කරන්න කටයුතු කරන්නේ. එහෙම වුණොත් ශ්‍රද්ධා සම්පත්තිය අඩුකම නිසායි එහෙම වෙන්නේ. එහෙම වුණොත් අන්න අර සත්වයන් කෙරෙහි යහපත උදා කිරීම කියන කාරණාව හරි හැටි වෙන්නේ නැහැ. ඒතොර අපිට හොඳ ශ්‍රද්ධාවක් තියෙනම් කර්ම කර්මඵල හොඳින් විශ්වාසය ඇති වෙන්න ඕන. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහන්න ඕන, විශ්වාස කරන්න ඕන. අන්න එතකොට තමයි ඒ කෙනාට පුළුවන්කම ලැබෙන්නේ පිරිසට තව කෙනෙකුට උපකාරයක් කරන්න. මේ කියන්නේ දැන් සත්පුරුෂයෙක් ගැනනේ. ඒත් ඒ කෙනාට හරියට තව කෙනෙකුට උදව් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ හොඳ සම්මාදිට්ඨියකුත් තියෙන කර්ම කර්මඵල ආදියක් දන්න කෙනෙකුට. එහෙම නැත්නම් යහපතක් කරනවා කියලා කරලා තියෙන්නේ සමහරට අයහපතක්. යාළුවාටත් සමහරට හානියක් වෙන. හිතවත් කෙනාටත් අයහපතක් වෙන දෙයක්. ඊළඟට විස්තර කරනවා සීල සම්පත්තිය කරණ කොටගෙන සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට ප්‍රියමනාප ගරු භාවනීය කෙනෙක් වෙනවා. ඒ වගේම දැන් ඒ සීලය හොඳට රැකින නිසා ඉතින් අනිත් අයට ප්‍රියයි. ඒ වගේම අනිත් අය ගරු කරනවා. ඒ වගේම චෝදකෝ පාපගරහි වත්තා. එතකොට මේ ටිකෙන්ම කියවෙන්නේ මොකක්ද? වැරද්දක් දැක්කම ඒ හිතවත් ස්වාමින් වහන්සේගේ වැරද්ද චෝදනා කරලා කියලා දෙන්න ඕන. මේ කියන්නේ අර බනින්න කියන එක නෙවෙයි. පැහැදිලි නේද? වැරද්ද පෙන්නලා දෙන්න ඕන. දැන් වැරද්ද දැකලා සද්ද නැතුව නිහඬව ඉන්නවා. මේක කිව්වොත් නම් මාත් එක්ක අමනාප වෙයි, තියන කරන උදව්වක් නැති වෙයි. මට මේ තියෙන උදව් උපකාර ටික නැති වෙයි. ඒ නිසා කියන්න හොඳ නෑ මේක සද්ද නැතුව ඉන්න ඕන කියලා. හිතුවත් කුසලයක්ද ඒක? ඒක තමන්ගේ තියෙන ආත්මාර්ථකාමීකමනේ. තමන්ට ලැබෙන ලාභය නැති වෙයි කියලානේ හිම නොකිය ඉන්නේ. ඒක ගුණයක් නෙවෙයි. පැහැදිලි නේද? තමන්ට ලැබෙන ලාභය නැති වෙයි කියලා අනිත් කෙනාගේ වැරදි නොපෙන්වා හිටියොත් ඒක ගුණයක් නෙවෙයි. පැහැදිලි නේද? ඒවා අගතියට යාම නිසා සිද්ධ වෙන අදහස්. එහෙම ඇති වෙනවා නම් ඒක අගතියට යාම නිසා. ඡන්දාදීන් අගතියට යාම නිසා, තමන්ට ලැබෙන ලාභ සත්කාර නිසා අගතියට ගිහිල්ලා. ඒත් එක්කම පාප ගරහී කියලා කියන්නේ වැරදි දෙයක් දැක්කොත් ඒකට ගරිහා කරලා කරුණු කියලා දෙන්න ඕන. ඒ කියන්නේ බනින්න කියන එක නෙවෙයි මේ කියන්නේ. තේරුණා නේද? දැන් හැබැයි තදින් අවවාදයක් කළත් ඒක නරක නෑ. ඒකට කේන්ති ගන්න හොඳ නෑ. දැන් ගුරුවරයෙක්ගේ ලක්ෂණේ තමයි වැරද්දක් දැක්කොත් ඒක සමහරට හොඳින් කීවට අහන්නේ නැත්තම් ටිකක් සැරෙන් හරි කියනවා. ඔය වගේ නරක වැඩ කරන්න එපා කියලා කියනවා. ඒත් අහන්නේ නැත්තම් සමහරට ඊට ටිකක් සැර වචනයක් කියවෙන්න ඉඩ තියෙනවා. ඒ වුණාට ඒවට අමනාප වෙන්න හොඳ නෑ. නිදීනං ව පවත්තාරං යම්පස්සේ වජ්ජ දස්සිනං නිග්ගයිහ වාදීන් මේධාවින් තාදිසං පණ්ඩිතං භජේ. නේද? නිග්ගයිහ වාදීන් මේධාවින්, එතන කියන්නේ නිග්‍රහ කරලා වැරදි පෙන්නලා දෙන සත්පුරුෂේක්ව නිදානයක් පෙන්නන කෙනෙක් වගේ ගරුත්වයෙන් සලකන්න කියලා. පැහැදිලි නේද? එතකොට මේ පියෝච ගරු භාවනියෝ මේ ගාථාව කියවෙන තැන අටුවාවේ විස්තර කරනවා. මේ පසු වෙලාවක මෙතන කියවලා බලන්න. එතනදි කියන්නේ ඒ වගේ සත්පුරුෂයෙක්ව ගහලා පෙන්නුවත් අපිට ඒ සත්පුරුෂයා එතනින් දාලා යන්න එපා. සමාව අරගෙන අපහු එතන නවතින්න කියලායි කියන්නේ. අපි පනුජ්ජමානීනාපි, තමන්ව එලෙව්වත්. එතන කියන්නේ දඬුවමක් විදියට තමන් එක්ක අපි තමු පනාමණය කරනවා. ගුරුවරයා ශිෂ්‍යාව පනාමණය කරනවා. එහෙම කළත් කීපවතාවක් සමාව අරගෙන හරි වෙන වෙඩිහිටියෝ ලවා සමාව ගන්වාගෙන හරි එතනම රැඳින්න කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. පැහැදිලිද? ඒක නිසා මේ වගේ වැරද්දක් පින්නලා දුන්නම ඒකට කේන්ති ගන්න එක නෙවෙයි ඥානවන්ත ක්‍රියාව. වැරද්දක් පින්නපුවාම ඒ වැරද්ද අපි කල්පනා කරලා හදා ගන්න ඕන. පැහැදිලි නේද? ආ. වත්තා කියලා කියන්නේත් වැරදි ආදිය දැක්කම කියනවා කියන එකයි. වචනක්කමෝ මෙතනදී කියන්නේ අනිත් අයගේ වචනත් ඉවසන කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් ටිකක් අනිත් අය එච්චර කැමති වෙන්නේ නැහැ. කියන දේ වචනයක් කියන්න හදද්දිම අනිත් පැත්තට කියනවා නම් එතකොට කියන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ කියන දේත් අහගෙන ඉන්න ඕන. දැන් මේ ಗುಣ හදා ගන්න ඕන හැමෝම. ඒ හදා ගන්න නිසා අපි මේ කියන්නේ. හරි. ඊට පස්සේ දැන් මෙතනදී කියාගෙන ගියානේ මේ ශ්‍රුත සම්පත්තිය ගැනයි. මේ කිව්වේ සීල සම්පත්තිය ගැනයි. ඊළඟට සුත සම්පත්තිය ගැන විස්තර කරනවා. මේ ත්‍ෘත සම්පත්තිය කරණ කොටගෙන මේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේගේ තියෙන බහුශ්‍රත භාවය නිසා චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාද ආදී ප්‍රතිසංයුක්ත වුණ ගැඹුරු කතා කරනවා. ඒවා කියලා දෙනවා. එහෙම කෙනෙක් වෙන්න ඕන මෙන්න මේ කල්‍යාණ මිත්‍රයා. ඒ වගේමයි ත්‍යාග සම්පත්තිය නිසා උන්වහන්සේගේ අතහැරීමේ ගුණය නිසා අල්පේච්ඡයි, ලැබුණු දෙයින් සතුටු වෙනවා. ඒ වගේමයි විවේකීව කාලය ගත කරන්න කැමති, පිරිස එක්ක නිතරම එකතු වෙලා කතා කර කර අනවශ්‍ය දේවල් කතා කර කර ඉන්න කැමති වෙන්නේ නැහැ. මෙන්න මේ ගුණ කල්‍යාණ මිත්‍රයින් වහන්සේ කෙනෙකුගේ තියෙනවා. වීරිය සම්පත්තිය කරණ කොටගෙන ඇරඹු වීරිය ඇති කෙනෙක් වෙනවා. කොයි වගේද? සත්තානං හිතපටිපත්තියා, අනික් සත්වයින්ට යහපත ඇති කරන පිළිවෙතක් තමයි උන්වහන්සේගේ තියෙන්නේ. අනිත් අයට උපකාර කරන්න, යහපතක් කරන්න ඇරඹූ වීරයෙන් යුක්තව කටයුතු කරනවා. දැන් අපි ඇසුරු කරන්න ඕන අපේ ගුණ දියුණු වෙන්න මේ විදිහේ සත්පුරුෂයින් ඇසුරු කරන්න ඕන. අපිත් ඒ වගේ සත්පුරුෂයෙක් බවට පත් වෙන්න ඕන. හරි. ඊට පස්සේ සති සම්පත්තිය කරණ කොටගෙන සිහියෙන් කටයුතු කරන කෙනෙක් වෙනවා. සමාධි සම්පත්තිය කරණ කොටගෙන සමාහිත සිත් ඇති, සංසිඳුණු සිතක් ඇති, වික්ෂේප නොවු, ඒ කියන්නේ එහෙම විවිධ අරමුණු වල වික්ෂේප නොවුණු කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ වගේම ප්‍රඥා සම්පත්තිය කරණ කොටගෙන අවිපරීතව දේවල් දන්න කෙනෙක් වෙන්න ඕන. ඒ මොකද්ද කියන්නේ? දේවල් වැරදියට තේරුම් ගන්නේ නැහැ. එතකොට වෙනස් වෙන දේවල් වෙනස් වෙන බව දැනගන්න ඕන. නිච්චේන් අනිච්චේ අනිච්ඡන්ති යෝනිසෝ මනසිකාරෝ. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ අනාත්ම අසුභ දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් දකින්න ඕන. පැහැදිලිනේ? ඒ විදිහට අවිපරීතව දේවල් දකින්න කෙනෙක් වෙන්න ඕන මෙන්න මේ ප්‍රඥා සම්පත්තිය නිසා. තොර මේ ස්වාමින් වහන්සේ ඒ විදිහේ සත්පුරුෂයා සතිය කරණ කොටගෙන උන්වහන්සේගේ තියෙන සතිය නිසා කුසල ධර්ම වල පැවැත්ම විමසමින් අකුසල් වලට යන්න දෙන්නේ නැතිව කටයුතු කරනවා. ප්‍රඥාවෙන් සත්වයන්ගේ හිත සහ අහිත, කෙනෙකුට යහපත වෙන කරුණ සහ අයහපත වෙන කරුණ හඳුනාගෙන ඒක තත්වාකාරයෙන් දැනගෙන සමාධියෙන් එකඟවත් එකඟ සිතක් ඇතිව වීරියෙන් වීරිය කරණ කොටගෙන සත්වයින්ව අහිතෙන් ඉවත් කරලා, එහෙම නැත්නම් අයහපතින් මුදවලා යහපතේ පිහිටුවනවා. මෙන්න මේ වගේ ගුණවලින් යුක්ත කෙනෙකුට තමයි අපි කියන්නේ කල්යාණ මිත්‍රයා. ඊට මෙන්න මේ කරුණු ගැන කියවෙන ගාථාවක් තමයි පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරංච කතං කତ୍වා කත්තා නොචට්ඨානී නියෝජයේ කියලා දක්වලා තියෙන අංගුත්තර නිකායේ. හරි, ඊට පස්සේ විස්තර කරනවා අයම් පඨමෝ ධම්මෝ පරිපාකාය සංවත්තති කියලා විස්තර කරන තැන මේ කල්යාණ මිත්‍රයා මිත්‍රයින් ඇති බව කියන කාරණාව මේ බ්‍රහ්මචර්ය වාසයේ ආරම්භයයි. මේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න මූලික වෙනවා කල්යාණ මිතුරන් නැති බව. කල්පනා කරලා බලන්නකෝ, දැන් Tamanට පැවිද්දට එන්න යොමු වෙන්න හේතුව ධර්මදේශනාවක් අහලා හරි බුදුරජාණන් වහන්සේගේ ගුණ පොතකින් කියවලා හරි කොහොම හෝ මේ කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර. අපි පොතක් කියවුවත් ඒ පොත ලියපු සන්හන්සේගේ කල්යාණ මිත්‍රත්වයේ නිසානේ අපි යොමු වෙන්නේ නේද? ධර්මදේශනාවක් ඇහුවත් එහෙමයි. ඉතින් ඒ වාග්යතුන් වහන්සේ කියන කල්යාණ මිත්‍රයින් වහන්සේ තමයි මේකේ මූලිකම. ඊට අමතරව මේ ධහමට යොමු වෙන්න උත්කාර කරපු අනිත් තවත් කල්යාණ මිත්‍රයින් පිරිසක් ඉන්නවා නේද? මෙන්න මේ විදිහට තොර බ්‍රහ්මචර්ය වාසයේ මූලික කරුණක් තමයි කල්යාණ මිත්‍රයින් සහිත බව. ඒ වගේම සියලු කුසල ධර්මයන්ට බොහෝ උපකාරවත් භාව වශයෙන් සහ ප්‍රධාන භාව වශයෙන් මේ කියවෙන විමුක්ති පරිපාචනීය ධර්මාතරින් මුලින්ම දේශනා කළා මෙන්න මේ කල්යාණ මිත්‍රයින් සහිත බව. ඒ මොකද කුසල් ධර්මවලට ප්‍රධාන වෙනවා කල්යාණ මිත්‍රයින් ඉන්න බව. ඒ වගේම මේ නිවැරදි ධර්මවල, ඒ කියන්නේ නොපිරිසිදු ශ්‍රද්ධා ආදිය, එහෙම නැත්නම් ශ්‍රද්ධාව මුහුකුරා ගිහිල්ලා නැත්නම් ශ්‍රද්ධාවේ අඩුපාඩු තියෙනවා නම් ඒවා පිරිසිදු කරන්න, ඒවා දියුණු කරන්න ඒ අනුව චේතෝ විමුක්තිය මේරීම පිණිස, එහෙම නැත්නම් මේ විපස්සනා ඥානාදිය මෝරලා මාර්ග ඥාන දක්වා පැමිණවීම පිණිස මෙන්න මේ සත්පුරුෂයින්ගේ ඇසුර කියන එක අතිශයින්ම උපකාරවත් වෙනවා. ඒ නිසා තමයි මුලින්ම මේ කල්යාණ මිත්‍රත්වය කියන කාරණාව දැක්වුවේ. එතකොට මේ කල්යාණ මිත්‍රයාගේ තියෙන බොහෝ උපකාරවත් භාවය ප්‍රධානත්වය මෙන්න මේ දේශනාවෙන් ප්‍රකට වෙනවා කියලා මේ සූත්‍ර පාඨයක් පෙන්නනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවානේ, උපද්දමිදම් බන්තේ බ්‍රහ්මචර්යස යදිදම් කල්යාණ මිත්තතා. ස්වාමීනි, මේ ශාසනයෙන් හරි අඩක් කල්යාණ මිත්‍රයින් නිසා තමයි පවතින්නේ කියලා ස්වාමීන් වහන්සේ අදහසක් මතක් කරනවා. භාග්‍යතුන් වහන්සේ ඒකට පිළිතුරු දෙනවා, මාහේවං ආනන්ද, මාහේවං ආනන්ද, සකල මේවහිදං ආනන්ද බ්‍රහ්මචර්යං යදිදං කල්යාණ මිත්තතා කල්යාණ සහායතා. මේ එහෙම කියන්න එපා ආනන්දයෙනි, එහෙම කියන්න එපා. මේ ශාසනයෙන් අඩක් නෙවෙයි, මේ මුළු ශාසනයම කල්යාණ මිත්‍රයතාවය මත රඳා පවතින්නේ කියලා දේශනා කළා. පැහැදිලි නේද? ඒ අනුව මේ කල්යාණ මිත්‍රත්වය කියන එක ශාසනයේ අතිශයින්ම උපකාරවත් ඉතාමත්ම ප්‍රධාන ධර්මයක්, වැදගත් ධර්මයක් කියන එකයි මෙතන කියවෙන්නේ. පැහැදිලි ඇති? ඔව්. ඊළඟට දේශනා කරනවා, ඒ භික්ෂුව සිල්වත් වෙනවා. සිල්වත් භික්ෂුවක් වෙන්න ඕන කොයි වගේද? ආචාර ගෝචර සම්පන්නව, ප්‍රාතිමෝක්ෂයෙන් සංවරව, අනුමාත්‍ර වරදෙහිත් බය දකිමින් ශික්ෂාපදයන්හි සමාදන්ව වාසය කරන්න ඕන. එතකොට මේ කියපු වචනවල තේරුම එකින් එක අටකතාවේ දීර්ඝව විස්තර කරනවා මොකක්ද මේ කිව්වේ කියලා. අපි එතනින් ඒක කතා කරමු. කෙටියෙන්ම කිව්වොත්, කුඩා වරදත් වරදක් විදියට දකිමින් හික්මෙන, සීලයේ හික්මෙන සිල්වත් භික්ෂුවක් බවට පත් වෙන්න ඕන. පැහැදිලි නේද? හරි. තර්මේ සිල්වත් භාවය, සිල්වත් භික්ෂුවක් කියන්නේ කවුද කියන එක විස්තර කරන්න තමයි පාතිමොක්ක සංවර සංවුතෝ ආදිය දේශනා කළේ. මෙතන පාතිමොක්කං කියලා කිව්වේ ශික්ෂාපද සීලයයි. ඒකට ඒකටේ නම ලැබුණේයි. යම් කෙනෙක් මේ සීලය රකින්නමද, ඒ සීලය රකින්න කිනාව අපායාදී දුකින්, ඒ වගේම අත්තානුවාද පරානුවාද ආදී බයවලින් ආරක්ෂා කරන්න පුළුවන්කමක් ලැබෙනවා මේ සීලය කියන ධර්මයට. යම් කෙනෙක් සීලය රකින්නම් නම් සීලය විසින් ඒ කිනාව රකින්නවා අපායට වැටෙන්න දෙන්නේ නැතිව, ඒ වගේම අත්තානුවාද පරානුවාද ආදී බයවලට පත් වෙන්න දෙන්නේ නැතුව. පැහැදිලිද? අන්න ඒ නිසා තමයි යෝ නං පාති රක්කති තං මොක්කේති මොචේති අපායිකාදීහි දුක්ඛේහිති පාතිමොක්ඛං කියන වචනය නිරුක්තිය හැදෙන්නේ. යම් පුද්ගලයෙක් ඒ සීලය රකීද, ඒ සීලය රකින පුද්ගලයාව අපාය ආදී දුක්වලින් මුදවනවා කියන අර්ථයෙන් සීලයට කියනවා පාතිමොක්ඛ කියලා. පැහැදිලි ඇති අර්ථය? මේ දවස්වල ඉගෙන ගන්නවා ඇති නේද මේ ටික? මං හිතන්නේ මේ ටික කියලා දීන්නේ නේද? උපසම්පදාවට ඉගෙන ගන්න අයස්මලාට කියද්දි මතක් වෙනවා ඇති මේ නිරුක්ති හැම නේද? හරි. ତොර මේ ප්‍රාතිමෝක්ෂ සංවරයම එතකොට මේ සංවරය කියන වචනයත් විස්තර කරනවා කය වචන වලින් ඉක්මවන්නේ නැතිව, ශික්ෂාපද කඩ කරන්නේ නැතිව ඉන්න එකට තමයි කියන්නේ සංවරය කියලා. එතකොට මේ ප්‍රාතිමෝක්ෂයම සංවරයක් නිසා ඒකට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා. එතකොට කෙටියෙන්ම කිව්වොත් මෙන්න මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් තමන්ගේ කය වචන දෙක ආරක්ෂා කරගෙන ඉන්න කෙනාට තමයි අපි කියන්නේ පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරති කියලා. පාතිමොක්ඛ සංවරයෙන් කය වචන දෙක සංවර කරගෙන වාසය කරනවා කියන එකයි තේරුම. ආචාර ගෝචර සම්පන්නෝ කියලා කියන්නේ ඒ ප්‍රාතිමෝක්ෂ සංවරයේ මත්ෙහි ඒ එතනින් එහා ලැබෙන්න තියෙන ප්‍රතිඵලවලට උපකාර ධර්ම ගැන කියන්න තමයි ආචාර ගෝචර සම්පන්න කියලා කියන්නේ. ඒතර මෙතන ආචාර ගෝචර කියලා කියද්දී තමන්ගේ සුදුසු හැසිරීම සහ ගෝචර කියලා කියලා අහලා ඇති අගෝචර කියන එක දන්නවා. අගෝචර අපි ඇසුරු නොකළ යුතු දේවල් ඇසුරු කරන්න නැතිව. ඒ වගේම සුදුසු ගෝචරය වුණ ඒ කුසල් මානසිකාරේ කාදී පවතිමින් කාලය ගත කිරීම තමයි මෙතනින් අදහස් කරන්නේ. පැහැදිලි නේද? ඊට පස්සේ අනුමත්තේසු වජ්ජේසු භයදස්සාවි කියලා කියන්නේ මේ ටික තේරුම කියමු බලන්න කවුරු හරි. කවුද කියන්නේ? ඉස්සලා කියමුකෝ නේද? තේරුම කියන්න කලින් පාලියෙන් කියලා ඉමු. සංගාලෝකායස්ම. මොකද්ද මේ වචනේ? මොකද්ද ඒකේ තේරුම? ඥානකෝවිදායස්ම. චවන කෙනෙක්ගේ තේරුම චවති කියන්නේ මොකක්ද? පහ වෙනවා, යමකින් බහැරට යනවා කියන එකයි. එතකොට අචවන කියලා කියන්නේ බහැරට යන්නේ නැහැ. ප්‍රාතිමෝක්ෂ සීලයෙන් පහ නොවන ධර්මතාවය පහ නොවන ස්වභාවය දක්වන්න තමයි අනුමත්තේසු වජ්ජේසු භයදස්සාවි කියලා කිව්වේ. එතෙන් කුඩා වරදක් මහත් වරදක් විදියට සලකන කෙනා ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් බැහැරට යයිද? එහෙම වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒක මේ පාඩය විස්තර කරන්නේ දුකුලා වරදක් පරාජිකාවක් වගේ සලකන අබෑටයක් වගේ වරදක් මහමෙර වගේ සලකලා ඒකේ වරද දකින ඒකට දොස් දක්වන සත්පුරුෂයෙක් වැසුරු කරන්න කියලා. පොඩි වැරදක් කළාම සමහර විට ගුරුවරයා බැනපුවාම හිතනවා මේ පොඩි දෙයට මට මෙච්චර බනින්න ඕනද කියලා. කේන්ති ගන්නවා නම් වැරදි. පැහැදිලි නේද? මේ කියලා තියෙන්නේ ඒ කාරණාව. ඉතින් මේකේ තව මෙතනදී මේ පාඩේ විස්තර කරලා නැහැ. පසුව බලන්න. එතකොට බලන්න බලද්දි පැහැදිලි වෙයි. එහෙමයි විස්තර කරලා තියෙන්නේ. පැහැදිලිද? හරි. අනුමත්තේසු වජ්ජේසු භයදස්සාවි. සමාදාය සික්කති සික්ඛාපදේසු කියලා කියන්නේ මේ ශික්ෂා සමාදාය කියලා කියන්නේ සං ආදාය. ඒ කියන්නේ ශික්ෂාපද ඉතිරියක් නැතිව ඒවා සමාදන්ව ගත කරනවා. ඒ කියන්නේ ශික්ෂාපද වලින් කොටසක් නෙවෙයි රකින්නේ. ඒ විදිහට මේ ශික්ෂාපදයන්හි හික්මිලා වාසය කරනවා කියන එකයි තේරුම. තොරමයි තවත් ක්‍රමයකට මේ විස්තර කරලා තියෙනවා. අපි ඒ ඔක්කොම කතා කරන්න වෙලාව මදි වී නේද? එතකොට මේ තව ක්‍රම කීපයකට විස්තර කරලා තියෙනවා මේ පාතිමොක්ක කියන වචනය. මේ කෙලෙස් බලවත් නිසා, පහසුවෙන් පාප ක්‍රියාවන් කරන නිසා, පින් කිරීමට දුෂ්කර නිසා, බොහෝ වාර ගණක් අපායේ වැටෙන ස්වභාව ඇති කෙනාට කියනවා පාති කියලා. පෘථග්ජනයට කියන නම. ඔන්න ඔය විදිහට තව විස්තර කිරීම තියෙනවා. ඒ ටික අපි පසුව බලමු නේද? මේ ඔක්කොම කතා කරන්න වෙලාව මදි වෙයි. පාතිමොක්ක කියන වචනේ අර්ථය මේ ප්‍රධාන අර්ථයයි මුලින් කිව්වේ. අපි ඒ අර්ථය දැනට දරාගමු. ඊට පස්සේ ඔන්න විස්තර කරනවා ආචාර ගෝචර සම්පන්නෝ කියන වචනය. එතකොට විස්තර කරන්නේ කොහොමද? වේලු දාන ආදී මිච්ඡා ජීවස්ස කායපාවගබ්බ්‍යාදී නංච අකරණේන සබ්බසෝ අනාචාරං වජ්ජෙත්වා කායිකෝ අවීතික්කමෝ ආදී වශයෙන් ඒ කියපු භික්ෂුවකට ගැළපෙන ආචාර සම්පත්තියෙන් යුක්ත බවට කියනවා ආචාර කියලා. මොකක්ද? යහපත් හැසිරීම කියන එකයි, ආචාර සම්පත්තියෙන් යුක්තයි කියන එකයි. මේ සංඝ සතු, එහෙම නැත්නම් භික්ෂූන් සතු දේවල්, ගරු භාණ්ඩ ආදිය ගිහියන්ට දීම වශයෙන් මිත්‍යා ජීවයක් පවතිනවා නම් ඒක යහපත් ආචාරය නෙවෙයි භික්ෂුවකගේ. ඒකට කියනවා අනාචාර නේද? ඒකා ඒක වී සති අනේසන කියලා අහලා තියේද? ආ. ඒතර ඒ අතරෙත් මේ ගැන කියවෙනවා. භික්ෂුවක් නොකළ යුතු දේවල් වලට කියනවා අනේසන. ඒ කියන්නේ ප්‍රත්‍යසෙවීමේ වැරදි ක්‍රම. ඒ අතරේ තියෙනවා මේ වේලු දාන ආදිය. එතකොට ඒවත් භික්ෂුවක් නොකළ යුතු දේවල්. භික්ෂුවකගේ වැරදි හැසිරීම. ඒ වගේම කාය පාගබ්බිය කියලා කියන්නේ කයේ ප්‍රගල්භ භාවය. ප්‍රගල්භ කියලා කියන්නේ නුසුදුසු හැසිරීම. කොහොමද? කවුරු හරි කෙනෙක් අවවාදයක් කළාම අත ගසලා පැත්තකට යනවා. ඒක ගරුත්වය නිවැරදි සුදුසු භික්ෂු හැසිරීමක්ද? සුදුසු හැසිරීමක් නෙවෙයි. එහෙම නැත්තම් අවවාදයක් කරද්දි පත්කඩේ අරන් නැගිටලා යනවා යන්න. හොඳ හැසිරීමක්ද? බොහොම ගරු විදියට ගුරුවරයාට හැසිරීමක්ද? එහෙම නැත්නම් මොනවා හරි වචනයක් කියද්දි අහක බලාගෙන පැත්තක් බලාගෙන ඉන්නව අහන්නේ නැහැ. ආ, ඒ වගේ දේවල් තමයි කාය පාගබ්ධිය කියලා කියන්නේ. අන්න ඒ දේවල් නොකිරීම වශයෙන් අනාචාර දුරු කරලා කායික වාචසික සහ කායික වාචසික කියන ඒ සියලුම වීති ක්‍රමවලින් වෙන් වෙලා කටයුතු කරනවා නම් අන්න ඒ භික්ෂුවගේ පැවැත්මට කියනවා සාරුප්‍ය ආචාර සම්පත්තිය. භික්ෂුවකට ගැළපෙන හැසිරීම කියලා. පැහැදිලි ඇති. එතකොට මේ දේවල් අපි හිතේ තියාගෙන ඉතින් හොඳ ආචාර සම්පත්තියක් තියෙන භික්ෂුවක් බවට පත් වෙන්න ඕන. ඒ වගේම ගෝචර කියලා කියන්නේ භික්ෂුවකගේ පිණ්ඩපාත ආදිය සඳහා නොයා යුතු තැන් විදියට දක්වලා තියෙනවා වේසියා ගෝචර ආදී, විධවා ගෝචර ආදී වශයෙන්. එතකොට ගණිකාවන් ඉන්න තැන්වලට, ඒ අයගේ ගෙවල් වලට, ඒ අයව ඇසුරට යන්න එපා. ඒ වගේම වෙන්දමු අය නේද? විධවා ගෝචර කියලා කියන්නේ පත සාමිකා හරි කියලා ඒ විදිහට විස්තර කරලා තියෙන්නේ. මත පතිකා නේද? ඔව්. මියගිය ස්වාමීන් ඇති අය ස්ත්‍රීන් ඉන්න තැන් වලට ගිහිල්ලා ඒ අය වැසුරු කරන්න තියාගන්න හොඳ නැහැ. එහෙම වුණත් තමන්ගේ සීල හානියක්, Brahmacharyaවට හානියක් වෙන්න පුළුවන් නිසා. ඒවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අගෝචර කියලා. ඒ අගෝචරයන්ගෙන් වෙන් වෙලා භාග්‍යතුන් වහන්සේ අනුදැනපු ආචාර සම්පත්තියෙන් සහ ගෝචර සම්පත්තියෙන් යුක්ත කෙනාට අපි කියනවා ආචාර සම්පන්න, ආචාර සම්පන්න ගෝචර සම්පන්න භික්ෂුවක් කියලා. ආචාර ගෝචර සම්පන්නෝ. පැහැදිලි ඇති. ඊට පස්සේ තව ක්‍රමයකට විස්තර කරලා තියෙනවා කොහොමද මේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත්ව සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කෙරෙහි ගරුසරු ඇතුව හිරි ඔතප් සම්පන්නව ඒ කියන්නේ ලැජ්ජා භවය සම්පන්නව හොඳට අඳන ආදිය පිළිවෙලකට ඇඳලා ඒ සීකිය ආදිය කියන විදියට සිවුරු ආදිය නිවැරදි ක්‍රමයට පෙරවලා අනිත් අයගේ ප්‍රසාදය ඇති වෙන විදියේ ගමනට යන අවස්ථාවේදී ආපසු එද්දී වටපිට බලද්දී ඉරියව් පවත්වද්දී අතපය දිගහරිද්දී හකුලද්දී පවා ඒ නිවැරදි ප්‍රසන්න බවක් ඇති වෙන විදියට ඉරියාපත සම්පන්නව ඉන්ද්‍රියන්හි රැකපු ద్వාර ඇතිව එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුක්තව භෝජනයෙහි ප්‍රමාණය දනිමින් භෝජනේ මත්තන් යතා කියන්නේ අපි භෝජනේ පිළිගන්න අවස්ථාවේදීත් ප්‍රමාණය දැනගන්න ඕන වළඳද්දිත් ප්‍රමාණය දැනගන්න ඕන සමහර විටක පිළිගන්නත් ප්‍රමාණය දන්නේ නැහැ තමන්ට වළඳන්න පුළුවන්නේ අපි ග්‍රෑම් වලින් සලකලා කියමු ග්‍රෑම් 100යි බෙදා ගන්නවා ග්‍රෑම් 500ක් මොකද වෙන්නේ අන්තිමට එන ස්වාමීන් වහන්සේලාට දාන්නේ නැ මේක පොඩ්ඩක් වළඳලා ඉතුරු ටික ඩස්බින් එකට දානවා ඒවත් අපි දැනගන්න ඕන එතකොට භෝජනේ මත්තඤු නැහැ අපි ඒව ගැන තව පසුව කතා කරනවා මේ සූත්‍රයේදී නෙවෙයි වෙන සූත්‍රයකදී ඒව ගැන විස්තර තියෙන තැනක් තියෙනවා අපි එතනදී කතා කරමු පසුව ඊට පස්සේ ජාගරීය මනුයුත්තෝ වැඩිපුර සැතපෙන්නේ නැතිව සුදුසු ප්‍රමාණයට විතරක් සැතපෙමින් ජාගරීය ජාගරියානුයෝගයේ යෙදෙනවා ඒ කියන්නේ සුදුසු ප්‍රමාණයට කියන්නේ පැය කීයක් වගේද 10ක් 12ක් එහෙම වුණොත් ජාගරියානුයෝගයද කියමු බලන්න කීයක් වගේද ධම්මීසායස්ම පැය කීයක් වගේ සැතපෙන එකද හොඳ අටක් දහයක් යෝගාශ්‍රමේ නම් පැය හයක් විතර කියලා තියෙන්නේ නේද ඔව් පැය 10ට විතර සැතපිලා දේ හතරටවත් අවදි වෙන්න කියලා නේද ඒ ප්‍රමාණය තව ටිකක් අඩු කරගන්න පුළුවන් ඈ ඊටත් වඩා තව ටිකක් අඩුවෙන් සැතපෙන්න පුළුවන් එතකොට කොහොම හෝ මේ තමන්ගේ කයට අවශ්‍ය විවේකයට වඩා සැතපීම සඳහා ගත කරන්නේ නැතුව සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ ඒක තේරෙනවා සිහියෙන් සහ නුවණින් යුක්තව අල්පේච්ඡව අප්පිච්ඡෝ අපි මේවා ගැන ඉස්සරහට විස්තර ඇතුව කතා කරනවා අප්පිච්ඡෝ කියන්නේ අල්ප ආසාවන් අප්පිච්ඡ අල්ප ආසාවන්ගේ නියුක්තව තමන්ට අපි හිතමු ලැබිලා තියෙනවා සිවුරක් ඉතින් ඊට එහා දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ තමන්ට ඒ ලැබුණ දේ ඊට එහා දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ සන්තුට්ඨෝ ලැබුණ දෙයින් සතුටු වෙනවා පැහැදිලි නේද ඉතින් ඒ ලද දෙයින් සතුටු වෙන ගුණය අල්ප ආශාවන් නැති බව. එතකොට ඒකෙදි ලැබුණත් අල්පේච්ඡ භික්ෂුව තමන්ට ධාර්මිකව ලැබෙන දේ උනත් සියල්ලම පරිභෝග කරන්නේ. පැහැදිලි නේද? අපි හිතමු තමන් තුන් සිවුරෙන් කාලය ගත කරනවා තව සිවුරු 10ක් විතර ලැබෙනවා. මේකත් හොඳයි පිණ්ඩපාති වඩිද්දි. මේක හොඳයි වන්දනාවකට වගේ යද්දි මේ සිවුර හොඳයි වත් පිළිවෙත් කරද්දි කියලා සිවුරු කට්ටල කීපයක් තියා ගන්නවා. ඒක හොඳයිද? එහෙමනම් ඒක සුදුසු පරිභෝගය නෙවෙයි. එතකොට අල්පේච්ඡ නම් ඒ තමන්ට ලැබුණත් ඒ වයින් අවශ්‍ය ප්‍රමාණය විතරක් තේරුම් අරගෙන අනිත් දේවල් පරිභෝග නොකරන මට්ටමට හුරු වෙන්න ඕන. සන්තුට්ඨ කියලා කියන්නේ ලැබුණු දෙයින් සතුටු වෙන කියන එකයි පවිවිත්ත කියලා කියන්නේ විවේකීව කාලය ගත කරන්න කැමති අසංසට්ඨෝ කියලා කියන්නේ පිරිසෙක්ක මිශ්‍රව කාලය ගත කරන්න අකමැති. ඒ වගේම ආභිසමාචාරික වත්වල ආභිසමාචාරික වත්පිළිවෙත්වල ඒ කියන්නේ අපි එදිනෙදා භික්ෂුන් වහන්සේලා එක්ක කටයුතු කරද්දී අපිට ඇසුරු කරද්දී වැඩිහිටියන්ට වත්කිරීම ආගන්තුක වත්කිරීම ආදිය තියෙනවා. ඒ තියෙන වත්පිළිවෙත්වල ඒ වත්පිළිවෙත් ආදිය සකසා කරන ගරුත්වයෙන් කරන බව බහුල භික්ෂුවක් වෙන්න ඕන. ඒ කියන්නේ මේ තමන්ට ලැබෙන භික්ෂුන් වහන්සේලාට ගරුකරන ඒ වගේ ලැබෙන අවස්ථාවලදී ඒක ගරුත්වයෙන් කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. පැහැදිලි නේද? මෙන්න මේ වගේ භික්ෂුවට තමයි කියන්නේ ආචාර සම්පන්න භික්ෂුවක් කියලා. ආචාර සම්පන්න භික්ෂුවක්. ඊට පස්සේ විස්තර කරනවා මේ ගෝචර කියන එක තව ක්‍රමයකට. අපි කලින් කතා කළානේ අර නුසුදුසු ගෝචරයන් අත්හැර වාසය කිරීම කියලා. ඊට අමතරව මෙතන විස්තර කරනවා මේ ගෝචරය කියන එක තුන් ආකාරයකට බෙදලා. කොහොමද? උපනිස්සය ගෝචරය, ආරක්ක ගෝචරය, උපනිබන්ධ ගෝචරය කියලා කොටස් තුනකට බෙදලා. එතකොට මොකක්ද මෙතන උපනිස්සය ගෝචරය කියලා කියන්නේ? යම් කිසි කල්යාණ මිත්‍රයෙක් දස කතා වස්තු කතා කරන ගුණයෙන් යුක්ත නම් අන්න ඒ විදිහේ ගුණ තියෙන කල්යාණ මිත්‍රයෙක් වෙනවද? ඒ විදිහේ යම් කෙනෙක්ව ඇසුරු කරගෙන නොඇසූ දහම් අහන්න ලැබෙනවද? ඇසූ ධර්මය තව පිරිසිදු කරගන්න පුළුවන්ද? සැක දුරු කරගන්න පුළුවන්ද? තමන්ගේ දිට්ඨිය ඍජු භාවයට පත් කර ගන්න පුළුවන්ද? කියන්නේ සම්මා දිට්ඨිය ඍජු භාවයට පත් කර ගන්න පුළුවන්ද? තමාගේ සිත ප්‍රසාදයට පත් කර ගන්න පුළුවන්ද? අන්න ඒ විදිහේ ධර්මය දේශනා කරන යම් සත්පුරුෂයෙක් වෙනවද? ඔව්, මෙතනදී විස්තර කරන්නේ අත්‍තරම ධර්මය සම්බන්ධවයි. මුලින් විස්තර කළේ කල්‍යාණ මිත්‍රත්වය සම්බන්ධව දස කතා වස්තු ආදී කතා කරන කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් ඒ කල්‍යාණ මිත්‍රයාව ඇසුරු කිරීම. ඒ වගේම මේ ධර්ම දේශනා ආදී කොයි වගේද අසුතං සුනාති ආදී වශයෙන් කියවෙන ධර්ම දේශනාවන් අහන්න ලැබෙනවද? ඒ වගේම යම් සීලයක් යම් කෙනෙක් අනුවහික් මීමෙන් තමන්ගේ ශ්‍රද්ධා සීල සුතචාග ප්‍රඥා කියන ධර්ම වැඩෙනවද? අන්න ඒ විදිහේ කෙනෙක්ව ඇසුරු කිරීම සහ මේ විදිහේ ධර්මය දේශනා කරන කෙනෙක්ව ඇසුරු කිරීම තමයි මෙතන උපනිස්සය ගෝචර කියලා කියන්නේ. පැහැදිලිද? ඔව්, මෙතන කියන්නේ ඇත්තටම මේ කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණයක්ම තමයි මෙතනත් කියන්නේ. යන් නිස්සාය කියද්දි කෙටියෙම කිව්වොත් අර දස කතා වස්තු ආදී කතා කරන මේ විදිහේ දහම් කරුණු කියා දෙන ශ්‍රද්ධා සීල සුතචාග ප්‍රඥා වඩන්න උපකාරවත් වෙන සත්පුරුෂයෙකුගේ ඇසුරට කියනවා උපනිශ්‍රය ගෝචරය කියලා. පැහැදිලි ඇති. ඒ වගේම ඊළඟට විස්තර කරනවා පිණ්ඩපාතේ හරි යම් හේතුවක් සඳහා ගමට යද්දී ඇස් පහතට හෙලලා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව අර වටේ පිටේ යන සත්තුන්ව ඒ වගේම රත මිනිස්සුන්ව එහෙම බලන්නේ නැතිව උඩ යට වටපිටාව බලන්නේ නැතිව ඒ ඉන්ද්‍රියයන් ආරක්ෂා කරගෙන යම් කෙනෙක් හැසිරෙනවා නම් ඒකට අපි කියනවා ආරක්ඛ ගෝචරය කියලා. ඒ වගේම යම් කිසි භික්ෂුවක් මේ සතිපට්ඨාන හතර ඇසුරු කරමින් කටයුතු කරනවා නම් ඒකයි මේ කියන්නේ කෝච භික්කවේ භික්කුණෝ ගෝචරෝ සකෝ පෙත්තිකෝ විසයෝ යදිදං චත්තාරෝ සතිපට්ඨාන භික්ෂුවකගේ ගෝචරය සොකීය පියාගේ විෂයපතය මොකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සතර සතිපට්ඨානයයි මෙන්න මේ කියන විදියට ඒ සතර සතිපට්ඨානයෙන් වාසය කරනවා නම් එහි හිත අලවා එහි යෙදී වාසය කරනවා නම් ඒකට අපි කියනවා උපනිබන්ධ ගෝචරය කියලා. එතකොට මේ උපනිස්සය ගෝචරය ගැන අපි මුලින්ම කතා කළා කල්යාණ මිත්‍රත්වය ගැන කතා කරද්දී. ඒ නිසා මෙතනදී ගෝචරය කියලා කියද්දී මෙන්න මේ ආරක්ක ගෝචරය සහ උපනිබන්ධ ගෝචරය කියන ඒ කරුණු දෙක අදහස් කළා කියලා කියනවා. මෙන්න මේ විදිහට අර කියපු ආචාර සම්පත්තියනොත් මෙන්න මේ කියපු ගෝචර සම්පත්තියනොත් යම් භික්ෂුවක් යුක්තයි නම් ඒ කෙනාට අපි කියනවා ආචාර ගෝචර සම්පන්න භික්ෂුවක් කියලා. පැහැදිලිද? ඔන්න මෙතන ඊට පස්සේ විස්තර කරනවා අර අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි මේ සූත්‍රයේත් එතන අටුවාවි විස්තර කෙරෙනවා. අප්‍රමාත් අල්ප මාත්‍ර නිසා, ඒ කියන්නේ බොහොම කුඩා නිසා අපි ඒකට කියනවා අනුප්‍රමාණ කියලා. අණුවක් තරම්, අණුවක් තරම් කුඩා කියන එකයි තේරුම. ඒ වගේ ඊටමත් කුඩා අසතියෙන් හිතාමතා නැතුව, එහෙම නැත්නම් තමන් හිතාමතා කරපු වැරැද්දක් නොවි අචිත්තකව සිද්ධ වුණ සේකියා, ඒ වගේම අකුසල චිත්තෝත්පාද ආදී ඒතෙන් පිළිබඳව ඒවායේ තියෙන බය දකින භික්ෂුවක් ගැන තමයි මෙතන අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි කියලා කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් ඉතාමත්ම කුඩා වරදක් වුණත් සිද්ධ වෙන එකට බය ඇතිව කටයුතු කරන භික්ෂුවක් වෙන්න ඕන. විස්තර කරනවා යම් කිසි භික්ෂුවක් පරමාණුවක් තරම් වූ වරදක් යොදුන් 160,000ක් උස මහා මේරු පර්වතය වගේ දකිනවා නම්, එහෙම සලකනවා නම්, ඒ වගේම යම් භික්ෂුවක් ඉතාමත්ම කුඩාම ඇවතක් වුණ දුබ්භාසිතයක් වගේ වරදක් ආරාජිකාවක් වගේ දකිනවද, මෙන්න මේ භික්ෂුව තමයි අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි කියලා කියන්නේ. පැහැදිලිද? සමාදාය සික්කති සික්ඛාපදේසු කියන වචනේ විස්තර කරනවා. යම් කිසි ශික්ෂාපදයන් අතරින් යම් කිසිවක් ක හික්මෙන්න ඕනද, ඒ හික්මිය යුතු සියලු ශික්ෂාපද සියල්ලම ඉතිරි කරන්නේ නැතිව මනාව අරගෙන හික්මෙනවා, මනාව පවතිනවා, මනාව ඒ සීලය පරිපූර්ණේ කරනවා කියන එකයි තේරුම. එතකොට මෙන්න මේ ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට අහමු බලන්න. අපිට ඊළඟ කොටස ඊළඟ දවසේ කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් එහා කොටස. එතකොට දැන් අපි මේ කාරණා දෙකයි කතා කරේ. මෙතන මේ කියවෙන මේ චේතෝ විමුක්ති පරිපාචක ධර්ම වලින් අපි දෙවෙනි කාරණාවයි දැන් කතා කරගෙන යන්නේ. දැන් මේ කියපු කරුණු වල මොනවා හෝ අපහැදිලි තැනක් ගැටළු තැනක් තියෙනම් අහමු බලන්න. අපි එහෙම නැත්තම් දැන් ප්‍රශ්න කීපයක් අහනවා මේ කියපු කරුණ වලින් නේද ගෝචරය කියන එක කොටස් තුනකට බෙදලා විස්තර කළා අවසානයේදී මොකද්ද ආයත් උප කියලාම තමයි පටන් ගන්න උපනිබන්ධ ගෝචර ආ උපනිස්සය ගෝචර ආරක්ක ගෝචර උපනිබන්ධ ගෝචර කියලා කොටස් තුනකට බෙදලා විස්තර කළා. ඒක උපනිස්සය ගෝචරේ කියවේ මොකක්ද? කවුද? අත්තකෝ විදායස්ම. උපනිස්සය ගෝචරේ කියුවේ යම් කෙනෙක්ව ඇසුරු කිරීමෙන් අපිට යහපතක් සිද්ධ වෙනවද නොඇසූ දහම් කරුණු ආදිය අහන්න ලැබෙනවද සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දිනු කර ගන්න ලැබෙනවද දස කතා වස්තු ආදිය කතා කරන ඉබඳු සත්පුරුෂයෙක්ට තමයි උපනිස් සත්පුරුෂයෙකුගේ ඇසුරට තමයි කිව්වේ උපනිශ්‍රය ගෝචරය ආරක්ක ගෝචරය කිව්වේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව කටයුතු කිරීම උපනිබන්ධ ගෝචරය කිව්වේ නෑ මොකද්ද සතර සතිපට්ඨානය ආරක්ෂා කිරීම උපනිබන්ධ කියලා කියන්නේ එහි බැඳී කටයුතු කිරීම කියන එකයි මේ තියෙන්නේ පේනම ඇති කෝච භික්කවේ බික්කුණෝ ගෝචරෝ සකෝ පෙත්තිකය පෙත්තිකෝ විසයෝ යදිදං චත්තාරෝ සතිපට්ඨාන පැහැදිලි ඇති මෙන්න මේකට කිව්වා උපනිබන්ධ ගෝචරය කියලා පැහැදිලි ඇති හරි නේද ආ එහෙමනම් මෙන්න එතකොට ඊට පස්සේ මේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි කියලා කියවේ කාටද? කොයි වගේ කෙනෙක්ටද? කවුද කියන්නේ? ඔව් සුභාවයස් මතියෝ. ඔව් එහෙම දැකලා ගරුත්වයෙන් සීලය ආරක්ෂා කරන විචෝ කුඩා වරදක් වුණත් මේක පරාජිකාවක් වගේ සලකලා කැඩෙන්න දෙන්නේ නැතිව කටයුතු කරනවා. අන්න ඒ විදිහේ භික්ෂුවක් ගැනයි ඒ කිව්වේ. හරි. එහෙමනම් අදට ඇති නේද? අපි ඊළඟ දවසේ කතා කරමු. ඊළඟ දවසේ තමයි මෙන්න තියෙන්නේ මේ කරුණු ටික. පේනව ඇති පෙළේ යායන් කතා අபிසල්ලේකිකා චේතෝ විවරණ සප්පාය ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සේයතිදං අප්පිච්ඡ කතා සන්තුට්ඨි කතා පවිවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දස්සන කතා ඒව රූපාය කතාය නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී අපරිපාකාය මේගිය චේතෝ විමුක්තියා අයන් සතියෝ ධම්මෝ පරිපාකාය සංවත්තති ඒ ටික ගැන විස්තරේ අපි ඊළඟ දවසේදී කතා කරනවා කතා කළ යුතු දස කතාගෙන මේ තියෙන්නේ ඒ ටික අපි ඊට පස්සේ අහලා බලනවා අද දවසේ ඉඳන් ඊළඟ දවස වෙනකන් මේ ටිකද කතා කළේ කියලා නේද කතා කරපු දේවල් මේවට ඇතුළත්ද කියලා අහලා බලන්න පුළුවන්